තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම. අද දවසේ ධර්ම දේශනා දායකත්වය ගිලම්පස දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ චිත්‍රා ප්‍රේමවර්ධන මහත්මිය සහ නුවන්ති එවැගේම දිස්නා තනුචා යන දියණියන් ඇතුළු ඒ පවුලේ පින්නතුන් අරමුණු බවට පත්වන්නේ අපාතරින් සමුගත් VGD ප්‍රේමවර්ධන දයාබර ස්වාමපුරුෂයාටත් ඒ වගේම පියතුමන්ගේ සසර ගමන සුගතිගාමී වේවා යහපත් උප්පත්ති භාවයන් ලබත්වා සසර ප්‍රාර්ථනා බෝධිය නිවනින් සැනසීමට මේ දහම් කුසල බලය පිම්පඬුරක් වේවා කියන උතුම් අනුමෝදනාව සාදු. ඒ වාගේම අප නමින් මේ පරිලෝ යන්නට යෙදුණු වංශ පරම්පරාගත යම් තාක් ඥාතීන් වේද ඒ හැම දිනාගේම භවගමන සූපත් වේවා කියන උතුම් සිතවිලි ඇතිව ඒ වගේම සුජීවත්ව සිටින මෞතුමියට නිදුක් නිරෝගී සූපත් භාවය සැලසේවා කියන උතුම් මෙත් සිතවිල්ලෙන් යුක්තව ඒ වගේම දෙමිනි රණසිංහ ජනුත්මා සෙන්ද නායක සෙනුත්මා සෙන්ද නායක යන ඒ දියණිවරුන්ගේ ජීවිත සාර්ථකගත කිරීමට තුන්වගේ දෙවියන්ගේ ආශිර්වාදේ සද්ධර්මයේ ආශිර්වාදේ ලැබේවා කියන මෙත් සිතවිල්ලත් ඇතිව ඒ වගේම කල්යාණ මිත්‍රානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් පවතින රෝග පුඩා දුරු වේලා නිදුක් නිරෝගී සුවපත් භාවය ඇති වේවා. කායික මානසික සුවය සැනසුම ලැබේවා. හැම දිනාට සද්ධර්ම අවබෝධයෙන් සැනසුමට මේ ධර්ම දේශනා පුණ්‍ය කර්ම හේතු වාසනා වේවා කියන මහත් පුණ්‍ය සිතවිල්ලෙන් යුක්තව අද දවසේහි ඒ චිත්‍රා ප්‍රේමවර්ධනයි මහත්මිය ඇතුළු සියලුම පවුලේ පින්නතුන් දායකත්වයේ දක්වනෝ ඒ හැම දිනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙස මිෂ්ඨ සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. හොඳයි සාදු. 2024 වසරේ දෙවෙනි මාසේ අද 4 වෙනිදා සුවිශේෂී දවසක් නිදහස පිළිබඳව සංකල්ප අවදි කරගෙන ඒ වගේම අනිත් පැත්තෙන් පිළිකා දිනේ හැටියට සලකමින් ඒ පිළිබඳවත් ලෝක සම්මතයක් තියෙන දවසක්. ඉතින් මේ පැති ගැන පොඩ්ඩක් අපි කතා කරලා ධර්මානුශාසනාව කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ දෙකත් අපේ රටේ පවතින කාරණා දෙකක් වන නිසා. පින්නතුනි, මේ නිදහස කියන කාරණේ, නිදහස් දිනය සැමරීම කියන කාරණේට මම දකින විදිය පින්නතුන්ට විග්‍රහ කරන්න කැමතියි. අපි මොනතරම් මෝඩ වැඩක්ද මේ කරන්නේ? කොච්චර මේ අනාගතේ දරුවන්ටත් මේක මනසට හොඳ නැති මහා ශාපකාරී අපරාධයක් සිද්ධ කරන්නේ මානසිකව. ඒ කියන්නේ නැවත නැවත අපි යම් කාලෙක වහල් වෙලා හිටියයි කියන එක නැවත නැවත දරුවන්ගේ මනසටත් අප්ඩේට් කරලා දෙනවා. අපේ මනසටත් අප්ඩේට් කරලා දෙනවා. වහල් මානසිකත්වයෙන් ගැලවෙන්න දෙන්නෙම නැහැ. හිටපු කෙනෙක්ගේ කාගේ හරි උපන්දිනයකට ඒ දවස දාලා මේ විදියට අපේ නායකයවම වීදම් කරලා ඩොලර් මිලියන ගාණක් අපේ මේ වහල් මානසිකත්වය අප්ඩේට් කරනවා. පිනතුනේ, අයි අපි එහෙම එකක් සමරන්නේ? එහෙම එකක් අවශ්‍ය නැහැ. මේක අපේ රට. ඔබේ බෑග් එක කවුරු හරි කෙනෙක් උදුරන් දුවන හොරෙක්. නිකන් උදුරන් දුවන්නේ නැහැ, යන ගමන් ඒකේ තියෙන සල්ලි ගන්නවා, අරව මේවා ගන්නවා, අරගෙන අරගෙන ඉතින් දුවල දුවල අපිත් පස්සෙන් දුවනවා හති දාගෙන. දිව්වට පස්සේ මග බෑග් එකේ තියෙන දේවල් ටික අරගෙන බෑග් එක දාලා දුවනවා. ඔය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඔක්කොම කරේ මොකද්ද? බෑග් එක අරන් දුවන ගමන් බෑග් එකේ තියෙන දේවල් ඔක්කොම ගත්තා. පිළිතුරේ කතරගමේම තියෙන මැණික් විතරක් අරන් ගිහිල්ලා තියෙනවලු නැව් තුනක්. ඒ සමහර අය මූද ගිල්ලක් තියෙනවලු. එතකොට මේ නැව් තුන තිබුණ නම් ඔබ හිතන්නේ මේ මැණික් නැව් තුන තිබුණ නම් මේ ඒ කියන්නේ රටේම තියෙන එක තැනකට එකතු කරලා අරන් යනවා. මං හිතන්නේ අපිට තිබුණ ඇමරිකාව වගේ ආස උසර 10ක් ගහන්න පුළුවන් ඒ නැව් තුනේ තියෙන මැණික් වලින්ම විතරක්. ඉතින් අන්න එහෙම මේකේ තියෙන බෑග් එකේ තියෙන ඔක්කොම සල්ලි එවමෙම ගන්න ගමන් හොරා දුවන්නේ. දුවලා අපිට බෑග් එක දාලා පනලා දුවනවා. අපි මේ බෑග් එක අහුල ගත්ත දවස තමයි අන්න අද වගේ දවස. ඉතින් අපිට ඒක දීලා, ඒ කියන්නේ දාලා ගියා යම් ප්‍රමාණයක් හරි දාලා ගියා, කියන්නේ ටිකක් අරගෙන කවරි දාලා ගියා. ඉතින් ඒක අපි සමරන්න ඕනද? අපේ බෑග් එක, අපේම බෑග් එක හොරා අරන් ගියා, එදාට ජාතික ගියේ කියලා සමරන්න ඕන. එහෙම සමරීමක් අවශ්‍ය නැහැ. එහෙම එකක් ඕනේ නැහැ. රටකට අවශ්‍ය, අපේ රටට අවශ්‍ය ජාතික දිනයක් මිස නිදහස් දිනයක් නොවේ කියන මතේ මේ රටේ බොහෝ දෙනාට තියෙනවා. බොහෝ ඉල්ලීමක් තියෙනවා. මේ අප්ඩේට් එක කරන්න එපා. මේක මහා රටට හෙනයක්, මනසට හෙනයක්. මට වුණත් එදාට ඒක හෙනයක් වගේ දැනෙනවා. ඊට පස්සේ ඔබ ටීවී එක දිහා බලාගෙන ඉන්න මේ රටේ මිනිස්සුගේ අභිමානය ඇති වෙන්න දෙයක් කරනව වෙනුවට අපිට තව හීනමානය ඇති වෙන්න ඒක පෙන්වන්නේ ඔක්කොම අහවල් රටේ නිෂ්පාදිත යුද ටැංකිය. අහවල් රටේ නිෂ්පාදිත බපල් රටය. ඔය එන්නේ අහවල් රටේ නිෂ්පාදිත අහවල් එක කියලා කියනවානේ. දිගට හරහාට ඒවමයි කියන්නේ. මේ වගේ ගොන් තකතිරු නිවේදකයෝ සහනායකයෝ ඉන්නවද කියලා මට හිතෙනවා. කියාපියකෝ යකෝ පොල් කටු හැන්දක් හරි අරගෙන ඇවිල්ලා මේ අපේ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් කියලා. මට ඒක ආගේ අර වගේ ගොන් කතා කියනවට වඩා. ඉතින් අපේ අභිමානය ගොඩ නගා ගන්න නැතුව වෙන රටක අභිමානයක් ගොඩ නැගුවහම මේ රටේ මිනිහට මොකද වෙන්නේ? දැන් ඔබේ දරුවා ඉස්සරහා වෙන දරුවෙක් ඔබ දිගට දිගට අගේ කරොත් මොකද වෙන්නේ? ඔබේ දරුවගේ මනස කඩම් වැටෙනවා. තේරුණා නේද? ඒක වෙනවද නැද්ද? එහෙම හොඳත් නැහැ. ඉතින් ඒක වගේ මේ රටේ ඉන්න දරුවෝ ටික ඉස්සරහා වෙන දරුවන්ගේ, වෙන රටවල් වල දරුවන්ගේ නිෂ්පාදනවල අගේ දිගට හරහාට අර මෝඩ නිවේදකයන්ට කියලා කියවනවා. ඉතින් මොන වගේ කාලකන්ණි දවසක් බවට ඒක පත් කරනවද? අනිත් එක පින්නතුනේ ගෙදර කැඳ බොන්නත් ආර්ථිකයක් නැති වෙලාවක මගුල් කනවද? කන්නේ නෑනේ. මේ කැඳ බොන්නත් ආර්ථිකයක් නැති කාලෙක මගුල් කන්නේ නෑ. ඈ ඔය IMF එකෙන් හම්බෙන මිලියන එකකින් විතර වෙන්නේ නැති ඔය මගුලත් කනවා ඇත්තේ. ඉතින් ඒක නිසා මේ වගේ වෙලාවක කරන්න තියෙන්නේ ඇත්ත වශයෙන්ම ජාතික ගොඩියක් ආසස උසවල හොයින්න කාට හරි රූට් එකක් ගන්න ඕන නම් කියලා අඩුම වියදමකින් ඒක කරන වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා මේ රටේ මිනිස්සු අර සින්දුවක් තියනෝ කෙලින්නේ පිස්සු, ඔක්කොම පිස්සු කියලා කියන්නේ ඒකයි මුළු රටටම hina වෙනෝ. මේ රටේ පාලකයොත් පිස්සු, හාමුදුරුවන්ටත් පිස්සු, ජනතාවටත් පිස්සු. පිස්සන්ට මේවා කියලා දෙන්න මටත් පිස්සු. තේරුණාද? ඉතින් මුන් කවද්ද හැදෙන්නේ? ඈ කවද්ද හැදෙන්නේ? සිස්ටම් චේන්ජ් කිව්වට චේන්ජ් කියලා කෑ ගහන එකවත් දන්නේ නැහැ. කොහොමද අපි චේන්ජ් වෙන්න ඕන කියලා, මොකද්ද වෙන්න ඕන කියලා දන්නේ නැහැ. කිව්වට තේරෙන්නේ නැහැ. ඒක වෙනවම මොලේ පරීක්ෂාවක් කළා, මනස පරීක්ෂාවක් කළා, මේ රටේම ඉන්න ජනතාවගේ පරීක්ෂා කරන්න ඕන. මේක කොතනින්ද මේ ඉෂුව එක, මේ ප්‍රශ්නේ වෙන්නේ කියලා. මුන්ට මොලේ වැඩි නිසාද මේ විනාශ වෙන්නේ? මොලේ නැති නිසාද? එන්නතක් නිසාද? අධ්‍යාපනයේ නිසාද? නැත්තම් බුද්ධාගමෙන් සමාජයට ලැබෙන වැරදි ආදර්ශයක් නිසාද? උපදේශයක් නිසාද? නැත්තම් මේ හාමුදුරුවරු නිසාද? හරි මේ රටට මේ විනාශ වෙන්නේ කියලා පරීක්ෂණයක් කරලා බලන්න ඕන. ගවේෂණයක් කරලා බලන්න ඕන. ඉතින් මම ඒ සමාජ අධ්‍යයනයේ අවදීන් සිටිනවා. ඒකට විවිධ හේතු තියෙනවා. විවිධ හේතු කාරකාදී තියෙනවා. ඒව නිවැරදි කරගන්නට අවශ්‍ය කරනවා. ඉතින් ওই ටික අපි ඔහොම කතා කරා. ඒක මම දන්නේ ඔයත්තන්ගේ ඇබ්සෝබ් වුණාද කියලා. ඇඟට ඔක ගත්තද කියලා දන්නේ නෑ. සම්ප්‍රදායික ඔය අර දන්නවනේ බූරුවගේ කරේ මොනවද තිබ්බට පස්සේ ඌ අරන් යනවා මිසක් ඒක විමසන්න දන්නේ නෑනේ. ඒ නිසා අපේ මිනිස්සුන්ගේ ඔළුවෙත් තියාපු දේ ඔහේ අරන් යනවා මිසක් ඒක ගැන විමසන්නේ නෑ. ඒ නිසා ඩිංගක් විමසලා බලන්න පුරුදු වෙන්න. විමසන් නැතුව දේවල් අරන් යනවා නම් ඒගොල්ලන්ට කියන්නේ බූරුව කියලා. බූරුවනේ නේ නිකම්ම පටෝනේ කොහේ අරන් යන්නේ බූරුව. ඒ නිසා බූරුව නොවන්න විමසුම් හොඳ බුද්ධියක් ඇති අවදි වන්ත මිනිස්සු බවට පත් වෙන්න කියන කාරණේ. ඊළඟට පිළිකා දිනේ හැටියට සලකනවා. එහෙම නේද? අද දවස දන්නේ නැද්ද ඒක? ඒක දන්නේ ડોක්ටර් දන්නේ නැහැ ඒක. ඒක නිසා මේ ඒ ඒ ඒ කල්පනා කරලා ඉවර වෙලා මේ පිළිකා දිනයත් යෙදිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඇයි අපේ රටට මේ පිළිකාව? එහෙම දේවල් තිබ්බේ නැහැ. අපේ මී ආතකින් එහෙම ඇහුවාම රෝහලට ගිහිල්ලා දෙන්නේ මුළු ජීවිත කාලෙම තුන් වතාවකට වැඩිය නෑ. දරුවෝ හම්බුනේ සමහරලාට ගෙදරමයි. ඈ අනේ කිසිම ලෙඩක් දුකක් තිබුණේ නෑ. මෙච්චර රෝහල් අවශ්‍යක් නෑ. මෙච්චර ડોක්ටර්ස් අවශ්‍යත් නෑ. ගමටම හිටිය එක වේද මහත්තයයි වේද මහත්තයටත් ඉඳලා හිටලා තමයි ලෙඩෙක් ආවේ. මිනිස්සු නිරෝගී. දැන් මාසෙ දෙපාරක් විතර හැම මිනිස්සෙටම යන්න සිද්ධ වෙනවා මේ දේවල් වලට. ඒකට හේතුව දන්නවා මේ ඇති කරගන්න දියුණුවයි කියලා ඇති කරගන්න ලෝක විනාශය ආහාර තත්ත්ව නිසා. බාල දුරකතන මේ අම්මලාට ලබලා දීලා තියෙනවා. ඕ ඔළුවේ තියාගෙන හැමතිස්සෙම කතා කරනවා. ඉබාගාතේ දන්නේ නැහැ. හෙලෝ කිව්වන් ඇහෙනවා කතා කරනවා. පිළිකා හැදෙනවා. මේ ලයිට් වයර් කම්බියට ළඟ ඉන්නවා. ඒවයි කිරණ වැදිලා හැදෙනවා. හැම තැනම ටවර් ගහලා තියෙනවා. තමන්ගේ ගෙදරට කඩේට ලාභයක් ගන්න ටවර් එක ගහ ගන්නවා උඩ. ඒ වයින් කිරණ වැදිලා ඒ අසල්වාසී සියලු දෙනාටම කැන්සර් හැදිලා මැරෙනවා. ඊට පස්සේ ওই Wi-Fi තරංග අරව මේව රවුටර් කියලා ගහන දේවල් වලිනුත් විශාර තරංග වලින් කැන්සර්ස් හැදෙනවා. ඊළඟට පින්නතුරින් යෝගට් හදන සමාගම් අනිවාර්යෙන් කියනවා මේ යෝගට් වලට දාන මේ කල් තබා ගැනීම මේ ඖෂධ වැඩි වුණොත් කැන්සර් හැදෙනවා කියන වචනේ පාවිච්චි කරනවා. වැඩි වුණොත් කියලා කතාවක් නැහැ. දවසර යෝගට් කීපයක් කෑවහම තනිකර අර උඩ කහපාට ජෙල් එක සහිතව ඒවා අනිවාර්යෙන් කැන්සර් හැදෙන්නට හේතු සාධක බවට පත් වෙනවා. ඊළඟට පින්නතුරේ ජලය පිරිසිදු කරන්න භාවිතා කරන පිරිසිදු කාරක. ඊළඟට ඖෂධවල ඇතිවන මේ විවිධ ජාන වෙනස්කම් එන්නත්වල සිදුවෙනා වූ ක්‍රියාකාරකම් මේ හැම දෙයක්ම බලපවත්වනවා. ඊළඟට වසවිස ආහාරවලට ගහන මේ විශාල වසවිස මේ හාල් වලට වී වලට ඔක්කොටම ගහන්න පුරුදු කළා. මේවා එකක්වත් නැතුව අපි බොහොම සුවන් පෝෂිත රටක් බවට පත් වෙලා අපේ සීයල මුත්තල කුඹුරු කළා. ඒ කුඹුරු කරන එකට ගොවි ජන සේවා කියලා එකක් දාලා ගොවියන් නැති බංගස්ථාන කරලා විනාශ කරලා නැතිව නැති කළා. සෞඛ්‍ය කියලා එකක් දාගෙන සෞඛ්‍ය නැති කරලා ආරක්ෂාව කියලා එකක් දාගෙන රටේ ආරක්ෂාව නැති කරලා ගොවිජන කියලා එකක් දාගෙන ගොවිය නැති කරලා පරිසරය කියලා එකක් දාගෙන පරිසරයම නැති කරනවා අතු ගන්නවා. ඉතින් හරි ලස්සන රටක් නේද? මේ මනස කොහෙන් මේ ඉම්පෝට් කරාද කියලා මට නම් හිතා ගන්න බෑ. මේ අපේම මිනිස්සු, අපේම බෞද්ධයෝ, අපේම අය මේ දේවල් කරන්නේ කොහොමද කියලා. මුන් අපායකුත් විශ්වාස කරනවා, දිව්‍ය ලෝකෙකුත් විශ්වාස කරනවා, බෝධි පූජාත් කරනවා, බුද්ධ පූජාත් කරනවා, හොරකනුත් කරනවා, මරකනුත් කරනවා. මේ ඔක්කොම කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් ඒක මනෝවිද්‍යාත්මකව සොයා බලා යුතු, පරීක්ෂණය කළ යුතු දෙයක්. ආන්න ඒව නිසා තමයි මේ පිළිකාකාරක මේ ප්‍රශ්න ටික හැමෝටම ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම රටේ සුබ දේවල්, හොඳ දේවල් තහනම් කරලා නරක දේවල් දුන්නා. ඉස්සර ගමේ මිනිස්සයා රාපෝල් කට්ටක් හදාගෙන බිව්වා මත් පැම්බුණ කෙනා. ඒක ශරීර සෞඛ්‍යයට හොඳයි, බොහොම ඔක්කුණවත්, පොල් හේනත් බලාගෙන රා කට්ටකුත් දීලා මිනිස්සයා හිටියා. ඒක හොඳයි, ඒක ඖෂධයක්, ඒක මේතක්, ඒක තහනම් කරා. ගෙනල්ලා මොනෝදෝ සායන් ටිකක් දාලා මිනිස්සුන්ට අරක්කු පොවලා මිනිස්සු විනාශ කරලා දානවා. දැන් හැම තැනම බාර් දාගෙන ඒ වයින් මිනිස්සයන් ඇත්තටම නැති කරනවා. ඊළඟට ওই සිගරට් දුම් කළ බොනවට වඩා ඒ දවස්වල මිනිස්සු ගංජා ටිකක් වාවල ඉවර වෙලා ඒක කෑමවලට ආහාරවලට එකතු කරලා හොඳ පෝෂණයක් අරගෙන පිළිකා මර්ධනය කරගෙන ආහාරයේ රසය කරගෙන ඇඟේ ශක්තිය වර්ධනය කරගෙන දසමහා යෝධිය නිර්මාණය වුණු ඉතිහාසයක ඇති වුණා මේ ගංසායම පාවිච්චි කළ ආහාරවලට ඒක තහනම් කළා. දැන් ආයුර්වේදේ නැතුවම බැරි එකක් ඔය ගංජා කියන එක. ගංජාවලට වෙනම බ්‍රෑන්ඩයක් හැදුවා ඒක තහනම් භාණ්ඩයක් කියලා. හදලා දුම්කල කියන එකේ තියෙනවා 4000කට වැඩිය දැන් විෂ වර්ග විතරක්. කැන්සර් හැදෙනවා කියන එක ඒක අහන්න දෙයක් නැහැනේ කවුරුත් දන්න දෙයක්. එහෙම ඒවා භාවිතා කරන්න මේ සමාජයට දැම්මා. දාලා පිනුතුනේ හොඳ දේ වහලා නරක දේ මතු කළා සමාජය විනාශ කරන්න ගත්තා. ඊළඟට ආවා ඖෂධයෙන් හොරාකන ඖෂධයයි කියලා මොනවා හරි වතුර ටිකක් එන්නත් කරන දැන් ඔය මේ දවස්වල නඩුත් තියෙන්නේ. එහෙම නැති ඇමතිවරු සහ සෞඛ්‍ය පරේෂණ ආයතන ඖෂධ පරේෂණ ආයතන එහෙම තියෙනවා. මම ඒවයි දේශනාවල් වලටත් ගිහිල්ලා තියෙනවා. මම ඒක මොනවද මේවා කරෙන්නේ කියලා. අපි පුටුවල වාඩි වෙලා පවන් ගහ ගහ ඉන්නවා ගුවා හැමදෙරේ. මෙන්න මොකක් කරන්නයි ගුවා. ඇමතිතුමා මොකක්ද දෙවන්නේ? අත්තනක් දාලා පියවුවා එච්චරයි. ඔය හරියට දේවල් කරෙන්නේ නැහැ. කෙරුණත් ප්‍රතිඵලය දෙන්න එපා කිව්වොත් දෙන්නේ නැහැ. අර එක දරුවෙක් ජපානයෙන් ඇවිල්ලා මේ වතුර පිළිබඳව පරීක්ෂණයක් කරාම ජල සම්පාදනය කියලා දිනවා. යකෝ මේ ඇත්තවල් එහෙම ලියතෝ ජපානයට එහෙම ලියන්න එපා කියලා. මොකද හේතුව සම්පූර්ණයෙන් බීමට හොඳ නැති ජලය ලංකාවේ භාවිතා කරන්නේ. නමුත් නැති ඇමතුවරු ඒවා ජල සම්පාදනයෙන් වේවා ඔබට කවදාවත් ඇවිල්ලා කියන්නේ මේවා බීමට හොඳ නැහැ කියලා. තේරුණාද? කිසි දවසක ඇවිල්ලා කියලා තියනවද මේ බීමට සුදුසු නැහැ කියලා? අපිත් ඉතින් අර එවලේ මෙරිලා වැටෙන්නේ නැත්තම් බිව්වහම බොනවා. ඒ නිසා ඒ තරම් අපවිත්‍ර අපිලිවෙල රටක්. ඒකට හේතුව රජෙක් නැති රටක්, අම්බලමක් වැනි රටක්, එනවා කනවා යනවා. ඒ නිසා මේ රට බලා ගන්න රජෙක් නැහැ. එක්කෝ මේ රට සුද්ධගෙන් නොදවා ගන්න නැතුව සුද්ධගේ යටතේම තියෙන්න හරි නැතිබ්බා. එතකොට සුද්ධ නියාමනය කළ මේ රට ලස්සනට හදන්න තිබ්බා. ඉතින් කරන්න දෙයක් නැහැ. රජෙක් නැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන කාලකන්ණිය අහුවෙලා මේ බීමට මත්පැනට නොයෙකුත් සල්ලාල ක්‍රියාවන් වලට යාව පොළඹවල එහෙම නැත්තම් පෙළඹිලා ශ්‍රී ලාංකිකයෙක් නොවුනත් නම් දාගෙන වෙනම දෙමළ ආභාෂයන් ඇතුව කූට උපක්‍රම ආකාරයෙන් රජ වෙච්ච රටට විනාශය ඇති කරගත්පු මහා සංගරුවනට බුද්ධ ශාසනයට අපරාධත් එකතු කරපු මේ කෙනෙක් බවට පත් වෙලා ඉතින් අපිට රජවරු නැති වුණා. ඒ නැති වෙච්ච සාපේ තාම හදාගන්න බැරි වුණා. ඒ නිසා අපි අවාසනාවන්ත, අභාග්‍යවන්ත, අසරණ පිරිසක් බවට පත් වෙලා ඉන්නවා. එන ඒ ටික ඔක්කොම මැද්දේ අපි කොහොම හරි ඉක්මනින්ම නිවන් දකලා යන එක තමයි හොඳ. ඒක තෝරගන්නත් බෑ. ඒක තෝරගන්න මොලෙත් නෑ. මොකද බහුබුද්ධි විනාශාය. හරි බහුබුද්ධි තියෙන්නේ. ඇයි? එක එක හාමුදුරු එක එක විදියට බණ කියන්නේ. එතකොට මේ බුද්ධි ටික ඔක්කොම ගැට ගහගෙන මේකට විචාරයක් නෑ. විචාරයක් නැති නිසා හොයාගන්න බෑ හරි දේ මොකද්ද කියලා. ඒකෙන් අතරමං වෙලා දැන් මේ පහුගිය දවසෙත් මම දැක්ක මගේ නමත් කියලා මේ අපි අහනවා මේ ඇඹිලි පිටි ආනන්ද හාමුදුරුවන්ගේද, අරහ හාමුදුරුවන්ගේද, මේ හාමුදුරුවන්ගේද බණ හරි. අපි හරි අතරමං වෙනවනේ කියනවා. ඉතින් ඒ වගේ අතරමං වෙනවනම් පොළට ගියත් අතරමං වෙනවා. මොකද පොළෙත් හැම එකම ගෑ ගහන්නේ ලාභයි 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 කියලානේ. ඉතින් ලාභයි ලාභයි කියන හැම එකම ලාභ වෙන්නත් පුළුවන්, අලාභ වෙන්නත් පුළුවන්, හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. තමන්ට ඔළුවක් තියෙන්න ඕන, තමන්ට ඕන දේ ගන්න, තමන් පොල් ගෙඩිය පැහිලාද බලන්න ඕන, එළවලු ටික හොඳද බලන්න ඕන, ඇස් තියෙන්න ඕන, කන් තියෙන්න ඕන. ඉතින් අන්ධෙක් ගියොත්, බීරෙක් ගියොත් පොලේ අතරමං වෙනවා තමයි. දැන් සමහර අය අන්ධය භූතය වගේ තමයි මේ හොඳාලා ටිකක් දාන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙයාට ඇස් නැහැ බලලා ගන්න. අනේ ගේනෝ පන්සලට හොඳාලා ටිකක් කියලා මේ ගේන්නේ මේ කුණු එච්චරියා. එරෝසේ හාමුදුරන්ට ගෙනියන්නේ හොඳ කිරිහට්ටියක් දාන්න හාමුදුරන්ටනේ. ඔව්. මිනිහා දන්නෝ ආයේ කිරිහට්ටිය රිටර්න් වෙන්නේ නැහැ. හාමුදුරන්ට දුන්නම ඔක බල්ලට හරි දානවා කියලා. අනිවාර්යෙන්ම ඌ තියෙන නරකම කිරිහට්ටිය දෙනවා. තේරුණා නේද? කවදාවත් කියන්න බෑ මේක හාමුදුරන්ට ගෙනියන්නේ කියලා. තේරුණාද? අනිවාර්යෙන් දෙන්නේ නරකම දේ. මොකද හේතුව ආයේ රිටර්න් වෙන්නේ නැහැ කියලා දන්නවා. අනිත් එක මේ ගෙනියන එක කන්නේ නැහැ කියලා දන්නවා මේක. නරක් වුණත් හාමුදුරු මේක ආයි දායකයට කියන්නෙත් නැහැ කියලා දන්නවා. බල්ලට හරි දාලා ඉන්නවා කියලා දන්නවා. ඉතින් ඒ නිසා අතරමං වෙන්නව නම් පොළට ගියත් අතරමං වෙන්න පුළුවන්. අතරමං වෙනව නම් පොළට ගියත් ඔබ අතරමං වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට තියෙනවා හොඳ සවිඥානික බුද්ධියක්, ඇස් කන් ආසාදිය සවිඥානික බුද්ධියක් තියෙනවා. අන්න ඒකෙන් ඔබ ප්‍රයෝජන ගන්න. මේ කුසල ධම්මා, මේ අකුසල ධම්මා, මේක මහද්දි මන් නිවෙනවා, මේක හදි දැවෙනවා. මෙතන මට තේරුම් ගන්න දහමක් තියෙනවා, මෙතන මට තේරුම් ගන්න දහමක් නැහැ කියලා වශයෙන් ඔබටම ගණනය කර ගැනීමේ බුද්ධිය හා හැකියාව තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔක්කොම කියන්නේ අපේ මාර්ගයම තමයි හරි. අපේ මාර්ගයම තමයි හරි. ඊළඟට තියෙන සමහර උදවිය මේ අහං අඩු ගහනවා, මේ ත්‍රිපිටකයට විරුද්ධව බණ කියනවා කියලා. එනතර මේ ලෝකේ ත්‍රිපිටකයට ඉහලින් කාටවත් බණ කියන්න හැකියාවක් නැහැ. ධර්මයේ කියන්න හැකියාවක් නැහැ. පැවිද්දෙක් නම් එයා ත්‍රිපිටකයට අනුගත වෙන්න ඕන. ත්‍රිපිටකය තුල අනුගත වෙන්න ඕන. ඒකනේ බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියලා ගියා නම් එයා ත්‍රිපිටකයට අනුගතයි. ත්‍රිපිටක ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ සියලු දෙනා පිළිගන්න ඕන. ඒ නිසා අපි ත්‍රිපිටක ධර්මයේ පිළිගන්න ඕන. සියලු දෙනාම ඒක පිළිගන්න ඕන. ඊට එහා කතා කරන්න පුළුවන් කියලා කෙනෙක් ඉන්නවයි කියලා යමෙක් විශ්වාස කරගෙන විවේචනය කරනවා නම් මං හිතන්නේ ඒ මිනිස්සේ ත්‍රිපිටකය දන්නේ නැහැ. ත්‍රිපිටකය දන්නවා නම් ත්‍රිපිටකය කියන්නේ මහා විශ්වයක්. විශ්වයට එහා තව එකක් නැහැ කියලා එයාට තේරෙන්න ඕන. තේරුනොත් ත්‍රිපිටකයට එහා දෙයක් කරන්න බෑ. ඒ වගේම ත්‍රිපිටකය විකෘති කරන්න බෑ. මොකද හේතුව ත්‍රිපිටකය කියන්නේ සත්‍යයක්. ත්‍රිපිටකය කියන්නේ ආගමක් නෙමෙයි. ත්‍රිපිටකය කියන්නේ සත්‍යයක්. ත්‍රිපිටකය කියන්නේ පින්නතුනි යථාර්ථයක්. එතකොට ඒක වෙනස් කරන්න බෑ පින්නතුනි. ත්‍රිපිටකයේ යථාර්ථයක්. එනිසා ත්‍රිපිටකය හැරෙන්න වෙන දෙයක් ඕනේ අපිට. ත්‍රිපිටකය තමයි තියෙන්නේ. ත්‍රිපිටක දහම පමණමයි තියෙන්නේ. තේරුණා නේද? එනිසා ත්‍රිපිටකයෙන් එහා හිතන්න යන්න ඕනේ නැහැ. ත්‍රිපිටක ධර්මයට අනුකූලව තමයි තියෙන්නේ. නමුත් ත්‍රිපිටක ධර්මය අවබෝධ කරගත්ත කෙනාට නොයෙකුත් ආකාරයේ විග්‍රහ කරන්න පුළුවන්. එකම ධර්මකාරණයක් දහසක් ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්. ඒ විග්‍රහයන් වැරදි විදියට තෝරගන්න යන්න එපා. එහෙම තෝරගන්න ගියොත් එහෙම ඒවා වැරදි විදියට වැටහුනොත් එහෙම ඔබ හිතන්නේ ඔබ තෝරගත්ත එක තමයි යා කියනවා ඇත්තේ. එහෙනම් ඒක තමයි විකෘතිය කියලා. ඇත්තටම අනිත් අයගේ විකෘතිතාව වැඩිපුර පේන්නේ තමාගේ විකෘතිතාව වැඩි වෙන තරමට. තේරුණා නේද? අනිත් අයගේ විකෘතිතාව වැඩිපුර හිතෙන්නේ අරයා විකෘතියක් කරන්න කියලා හිතෙන්නේ තමන් වැඩිපුර විකෘති කියන නිසා කියලා ගොඩක් කලාවට ඒක සංසන්දනාත්මක තේරුම් ගන්න. දැන් ඔය සමහර අය බුදු උණයි කිව්ව ගමන් බුදු අම්මෝ ගිහිල්ලා මිනිසුන්ට ගානවා, මේවා කරනවා, තරවටු කරනවා, හිරියර කරනවා, නොයිකුත් දේවල් කරලා. පහුගිය කාලේ අර සිරිවර්ධන මහත්තයා කියලා කෙනෙක් හිටියනේ. ඔව් එයාට ගිහිල්ලා බුදු උණයි කියලා ගැහුවා. හරියට මෙන්න මේ වගේ කෙනෙක්. ඈ ඔබේ අම්මා තාත්තා නෙමෙයි ඔය ඉන්නේ කියලා කවුරු හරි කෙනෙක් කියනවා. එතකොට මේ මිනිස්සුන්ට ගිහිල්ලා ඉවර වෙලා අර ඔයාගේ අම්මා තාත්තා අරයයි කිව්වහම මේ ඉන්න අම්මා තාත්තා ගහනවා වගේ වැඩක් තමයි එතන සිද්ධ වෙන්නේ. තමන්ගේ බුදුහාමුදුරුව තමන්ට විශ්වාස නැති වුණාම කවුරු හරි කෙනෙක් බුදුන්යි කියපු ගමන් ඒ මිනිස්සුන්ට ගානවා. තමන්ගේ බුදුහාමුදුරුව තමන්ට විශ්වාස නැහැ. ඒ මනුස්සයා එක්ක මානසික ආබාධයකින් කියනවා වෙන්න පුළුවන්, එක්ක වෙනත් අර්ථයකින් කියනවා වෙන්න පුළුවන්, එක්ක වෙනත් පරමාර්ථයකින් කියනවා වෙන්න පුළුවන්. ඒ පිළිබඳව විමසා බලන්න ඕන. ඉතින් ඔය මම බුදු වුණයි කියන කට්ටියම හම්බ වෙන්න ගියා. හම්බ වෙන්න ගිහලා මම අහුවා ඇත්තද මේ බුදු වුණා කියන්නේ කියලා. නෑ නෑ මම මෙහෙම එකක් කියන්නේ නෑ කිව්වා. මම අහුවා මේක රටේ මෙයන්නේ සමාජයේ මෙයන්නේ මේ බුදු වුණා කියන කතාව. නෑ මෛත්‍රී බුද්ධිය, මෛත්‍රී භාවනාව. එතකොට මෛත්‍රී බුද්ධිය ගත්තා මෛත්‍රී බුද්ධ කියලා යා නිර්වචනය කරනවා. මේ අක්කු මේක දාගත්තා අර තව කල්පාන්තරයකින් බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ට. ඉතින් මේ මිනිස්සෙක කිසි වරදක් නැහැ නේ කි. මෛත්‍රී බුද්ධිය. එතකොට චේතෝ විමුක්තික මෛත්‍රී බුද්ධිය ඇති වුණාම ඔබත් මෛත්‍රී බුද්ධ, මාත් මෛත්‍රී බුද්ධ කිව්වා. එතකොට මහායානෙත් මේ කතා කරන්නේ බුද්ධත්වයෙන් කියලා. මේ අක්කු දාගත්ත සම්මා සම්බුද්ධත්වයෙන් කියලා නෑ. ඒ මහායානිකයා කතා කරන්නේ ඒ தත්ත්වයටපත් වෙන ඕනම කෙනෙක් අනුබුදුවරයෙක්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා අපි කතා කරන්නේ. ආන්න ඒක තමයි මේ මහායානිකයත් ඔය කියලා තියෙන්නේ බුද්ධත්වයේ කියලා. ඒක නිර්වචනය කරගත්ත වැරදි විදියට. ඊට පස්සේ මේක කාල කෝලහල ගොඩාක් ඇති කරනවා. සමහර භික්ෂුන්ට තියෙන ද්වේෂය විතරයි, වෛරය විතරයි පතුරවන්න. ප්‍රශ්න ඇති කරන්න විතරයි ඔවුන් දන්නේ. ඔවුන් බණ කියන්න දන්නේ නැහැ. විවේචනය කරන්න විතරයි දන්නේ. බණ කියන්න කියලා ඔවුන්ට කරන්න තියෙන පොතේ තියෙන ඒවා නිකම් පෙන්න ඒවයි වචන කියවන්න පමණ හැකියාව තියෙන්නේ. එහෙම නැතු ආධ්‍යාත්මය හදන්න දන්නේ නැහැ. ආධ්‍යාත්ම ගොඩනගන්න දන්නේ නැහැ. අවබෝධය කියන එක නැහැ. උගත්කම, උකහාගත්කම, කොපිය, කොපිරයිට් පමණයි තිබෙන්නේ. එතකොට කොපිරයිට් නෙමෙයි පින්නතුනේ තියෙන දාර්ශනිකයෙක් ළඟ තියෙන කොපිරයිට් නෙමෙයි. එයාට තියෙන පින්නතුනේ මේ විශ්වයේ යථාර්ථය ඒ මොහොතේම දකින සජීවී දහමක් පහළ වෙනවා. ඉතින් මේ ලෝකේ පින්නතුනේ අග්ගමහා පණ්ඩිතලා ඉන්න පුළුවන්, ත්‍රිපිටකාචාර්ය ඉන්න පුළුවන්, නොයෙකුත් උදවිය ඉන්න පුළුවන්, මහා උවතුන් ඉන්න පුළුවන්. හැබැයි ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ හැම කෙනාටම. ඒ අයගෙන් සුළු පිරිසකට තමයි ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙමනම් අපි හොයන්න ඕන ඔබ ඔය කියන දේ තුල ඔබ ප්‍රත්‍යක්ෂ කළාද, සෝහාන් වුණාද, සකදාගාමි වෙලාද, අනාගාමි වෙලාද නැහැ කිව්වොත් ඔබ වහා වටහා ගන්න ඕන ඔහු අන්ධෙක්, ඔහු අලියා අතගාලයි කියන්නේ. තේරුණාද? සෝහාන් වෙලා නැත්තම්, සකදාගාමි වෙලා නැත්තම්, අනාගාමි වෙලා නැත්තම්, අරහත් වෙලා නැත්තම්, එහෙම නැත්තම් ඒකට බුද්ධත්වයේ කියලා පාවිච්චි කරනවා, අනුබුද්ධත්වයේ කියලා. වෙලා නැත්තම් ඔහු අන්ධේකේ. ඔහු සියලු ධර්මයන් දෙසන්නේ අතගාලයි. තේරුණා නේද? අන්ධේකේ කතා කරනවානේ අලියගේ කතාව. එතකොට බිනුතුරි අතගාල කියන බණ අහන්න ආසද, දැකලා කියන බණ අහන්න ආසද, කැමතිද? ඔබ තෝරගන්න. දැකලා කියන බණ අහන්න, අතගාලා කියන බණ අහන්න එපා. අලියා අතගාලා මේ හැඩේ කියන කකුල මේ වගේ, අලියා මේ වගේ. ඉතින් සියලු දෙනා අන්ධය මේ වෙනකොට සමාජයේ බොහෝ දෙනා සියලු දෙනාම වගේ අන්ධය. ඔක්කොම අතගාලා කියන්නේ. අතගාලා කියන දේවල් අතගාලා, ඒ කියන්නේ අන්ධේ කන්දේකට පාර කියනවා හා සමානයි බුද්ධාගමේ වර්තමානයේ 99%ක්ම. කොහොමද ලස්සනට තියෙන්නේ? එකම පිස්සුවක් වේ. මම එහෙම ඒව දැකලා තියෙනවා, දර්ශන දැකලා තියෙනවා. දෙන්නම අන්ධ දෙන්නේ පාරේ ගමන් කරනවා. සමහර අයට පුහුණු අය ඉන්නවා. නැත්තම් ඒගොල්ලෝ ළඟ තරකයක් ඇති වුණොත් එහෙම ලෝක ලෙඩක් වෙනවා. ඇයි දෙන්නටම පේන්නේ නැහැ, දෙන්නටම තේරෙන්නේ නැහැ, දෙන්නටම හරි තීරණයක් ගන්න බෑ. ලොකු අවුලක්. අන්ධයෝ බන කියනවා, අන්ධයෝම අහනවා, අන්ධයෝම ප්‍රශ්න අහනවා, අන්ධයෝම උත්තර දෙනවා. ආයි අන්ධ බවටම පත් වෙනවා. ඉතින් කොහොමද ඔය පටලැවිල්ලෙන් ඔබට ගොඩ එන්නේ? ඔබට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. සෑහෙන්න හොඳ සිහියෙන් අහන්න වෙනවා. සිහියෙන් ඉන්න කියන්නේ මේ කුඩේ තියෙන විදිය, කකුල තියෙන විදිය සිහියෙන් ඉන්න නෙමෙයි. මේ සමස්ත වචන හා දේශනා, හද රිද්මවල, සිතුවිලි, කුසල කුසල හැඩයන් දිහා, කර්මයන් දිහා බලාගෙන අවදීන් සිටිය යුතුයි. ඒකයි සිහිය කියන්නේ. ඔබ මේ ධර්මය සිහියෙන් අහන්න ඕන. හොඳ සිහියෙන් අහන්න ඕන. දැන් ඔය සිහියෙන් දහන්නේ නැහැ. මේ ඉන්න ආතපූත ඔහේ මතක් වෙන, ඔහේ ඉන්න ඔය අහනවා. අර වෙන ඔය හරි යනවා, ආයි කල්පනාවක ඉන්න ඔය සිහියද? එතකොට ඉන්නේ ඒ ආතපූත සිහිය දිහෙන් එතරකට. ධර්මයේ සිහිය තියෙන්න ඕන. මේ පැටලවිල්ල ලියාගන්නේ කොහොමද කියන සිහිය තියෙන්න ඕන. කොයි වෙලාවෙද මගේ මේ පැටලවිල්ල කොතනින්ද මං ඉවර කරගන්නේ කියන තන සිහියෙන් ඉන්න ඕන. කරුණ හොඳින් අහන්න ඕන. සුනාත, තේරුණා නේද? හොඳින් අහනවා. සුනාත ධාරේත චරාත, ඒක බුද්ධිමේ වශයෙන් හසුරවනවා. ඊට පස්සේ තමයි අපිට ප්‍රතිපත්ති වශයෙන් වෙනස් වීමට හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ නොතේරෙන දෙයක් වෙන්න පුළුවන් දහම, අමාරු දෙයක් වෙන්න පුළුවන් දහම, ඒක මුල් කාලෙදී ඒක එහෙම තේරෙනවයි කියන සාක්ෂියක් හැටියට මටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද හේතුව මුල්ම කාලෙදී මේ විශිෂ්ට ගම්භීර ධර්මයේ අහද්දී අපිට තේරුණේ මේ විකාරයක් වගේ, පිස්සුවක් වගේ. ඊට පස්සේ මේ පිස්සුව මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න පෙළඹුණා. ඒත් අහගෙන යද්දි ඒත් තේරෙන්නේ මේක තේරෙන්නේ නැති බණක්. කාටවත් කවදාවත් කිසිම විදියකින් අවබෝධ කරන්න බැරි දහමක්. ඇයි? මේ අකු කියනවා මේක ඉන්ද්‍රියන්ට අල්ලන්න බෑ කියනවා, ස්ත්‍රී පුරුෂයෙක් අවබෝධ කරගන්න නැහැ කියලා කියනවා, කාලය තුල නැහැ කියලා කියනවා, දකින්න බැරි දෙයක් කියනවා, හැඩයක් නැති දෙයක් කියනවා. ඉතින් එහෙමනම් තර්කානුකූලව විද්‍යානුකූලව මේ ලෝකේ තියෙන තාක්ෂණික විද්‍යාවට අනුව ඒක කවදාවත් ලබන්න බැරි දෙයක්ද නැද්ද? ලබන්න බැරි දෙයක්. හැඩයක් නැත්තම්, වර්ණයක් නැත්තම්, තියෙන දිශාවකුත් නැත්තම්, හා ස්ත්‍රී පුරුෂයෙක් මේක කවදාවත් දකින්නෙත් නැත්තම්, එහෙනම් කිසිම දවසක මේක අවබෝධ කරගන්න බැරි දහමක් කියන තැනට එනවා නූතන විද්‍යාව හා දර්ශනය, මනෝවිද්‍යාව භාවිත කළත් ඒ උගත වුණත් එනවා. ඉතින් අපිත් එතෙන්ට ආවා, මමත් එතෙන්ට ආවා. මර්ම එතෙන්ට ආවට පස්සේ මට හිතුණා මෝ විකෘති කරන බණකාරයෝ ටිකක් මුන් ටික, මට මේක තේරුන්නේ නැති වුණොත් මං හොඳ ගැට පොල්ලක් අරන් ගිහිල්ලා මුන් ඔක්කොටම ගහනවා කියලා හිතන් හිටියා. කොල්ලු සෙට් එකකුත් දාන් ගිහිල්ලා ගානවා කියලා හිතාගෙන හිටියා. සිතිවිල්ලක් විතරයි. හැබැයි එහෙම හිතෙනකොට මගේ ප්‍රඥාව කියනවා ද්වේෂය කියන්නේ බුද්ධාගම නෙමෙයි කියලා. ආන්න ඒක නිසා මම ඒ ගමමග වෙනස් කරලා මේක තේරුම් ගන්න උත්සාහ කළා. දැන් ඉන්නේ කොයි වගේ අයද? ආන්න කෙලින්ම අපේ උන්නාන්සේලා ඉන්නවා මේක නොතේරෙන බණක්, මේක විකෘති කියන කාණ්ඩයට දාන්න ඕන, මූට ගහන්න ඕන. එතකොට මම ගහන්නේ ත්‍රිපිටකයේ ඉස්සරහට දාගෙන. එතකොට කිසිම බෞද්ධයෙක් මට එරෙහි වෙන්නේ නැහනේ. මොකද මම ත්‍රිපිටකේ ඔළුව උඩ තියාගෙන තමයි පොල්ලෙන් ගහන්නේ. චාන්ස් එක හොඳයි. තේරුණා නේද? අපිට ගහන කට්ටිය ගහන්නේ ත්‍රිපිටකේ ඔළුව උඩ තියාගෙන ගහන්නේ. එතකොට චාන්ස් එක හොඳයි. අනුන්ට ද්වේෂය වපුරන්නේ, අනුන්ට පහර දෙන්නේ, අනුන්ට වෛර කරන්නේ, කුමන්ත්‍රණ අරදීන්නේ, අනුන්ට නඩු දාන්නේ, එලවන්නේ, ඔක්කොම කරන්නේ ත්‍රිපිටකේ ඔළුව උඩ තියාගෙන. කවුරුත් ඒකට ගරු කරනවා කියලා හිතාගෙන. හැබැයි ත්‍රිපිටකේ ඔළුව උඩ තියාගෙන අපායේ යන්න පුළුවන්. අවීචි මහා නරකයේත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසාවෙන් ත්‍රිපිටකේ මුල් කරගෙන වෛර කරන්න පුරුදු වෙච්ච ඉන්නවා. ඒ කියන්නේ ගාඩ් එකට ත්‍රිපිටකේ භාවිතා කරනවා, පිටිපැත්තෙන් යනවා. ඒක හරියට මෙන්න තුනේ අර ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවලිය. ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් භාවිතා කරනවා තමන්ගේ ආරක්ෂාවට. සිවිල් වැසියෝ අතර ඉඳගෙන පහරවල එල්ල කරනවා. ඒක තමයි ත්‍රස්තවාදී ලෝකේ කරන පහර දීම. එතකොට ත්‍රිපිටකයේ ඇතුළට ගිහිල්ලා ත්‍රිපිටකයේ ඇතුළේ ඉඳගෙන වටේට වෛරය වපුරනවා, ක්‍රෝධය වපුරනවා, ඉරිෂියාව වපුරනවා, පළිගැනීම වපුරන අය ඉන්නවා. භික්ෂුන් චීවරධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ ඒ කරන්නේ අර සිවිල් වැසියෝ තියාගෙන බෝම්බ ගහන ත්‍රස්තවාදීන් හා ක්‍රියාවලියක තමයි ඒ ඊයේ පින්නතුනේ. ඉතින් මේ මිනිස්සුන්ගේ අභියෝග තියෙන ඉතින් පන්සල් හදා ගන්න හරි, BMW ගන්න හරි, මොනවා හරි වෙන්න පුළුවන්. අනේ කමන්නේ. ඉතින් කන්න බොන්න නැතුව ගමෙන් තොටෙන් හරි මේ මැදවැච්චියෙන් අරවැච්චියෙන් මේ වැච්චියෙන් කොහෙන් හරි ගෑවිලා මහාන වෙච්ච යුන්නේ. ඇත්තම කතා කිව්වොත් අපිත් මේ කොහේ හරි අර ගමක අයිනක කොහේ හරි බුලත් ඉරක් කාලා කෙහෙල් කරන කොටාගෙන ඉන්න හිටපු අය. එහෙම නැතුව මේ හාඳෙන් ආපු අය නෙමෙයි, රෝස මල් යාන් උඩින් මේ බැලලා බුදු අම්මෝ කියලා මේ මල් පිටින් ගෙනල්ලා පූජා කරපු අය නෙමෙයි. මේ නන්නත්තර වෙලා හැමතැනම ආරණ්‍යයක් ගානේ දුවලා, පන්සල් ගානේ දුවලා, කැලෑවල් වල ඉඳලා, ගල් ගුහාවල් වල ඉඳලා පාරට ගිහිල්ලා යන්න කොහෙද කියලා මතකයන්නේ නැහැ. කියා මතකයන්නේ අරමුණක් නැහැ. බස් එකේ යන පැත්තට ගිහපු කෙනෙක් මම. තේරුණානේ. ඒව ජීවිතයක් තිබුණා. කන්ඩක්ටර් ඇහුවාම කොහෙන්ද බහින්නේ කියලා දන්නේ නැහැ. කොහරි දැන් බස් එක. යන දිහා කොට කඩන්න. මම මග දිගේ ඉතුරු දෙන්න බහින්නා. ඉතින් ඉතුරු පන්සලකට යනවා. ගිහිල්ලා දාන ටිකක් බලනවා. ඉතුරු පන්සලක ඉන්න පුළුවන්ද කියලා අහනවා. ඉන්නවා. ඉතින් ගවේෂණය, පරීක්ෂණය. සමාජ විද්‍යාඥයෙක් වුණාම එහෙම තමයි. තේරුණා නේද? මේ සමාජ අධ්‍යයනය කරන්න ඕන, ධර්මය අධ්‍යයනය කරන්න ඕන. ඉතින් ඒ වගේ කැපවීමක් කළා. හරි. ඊළඟට මේ දේවල් ටික ඔක්කොම කිව්වා. ඒකට හේතුව සන්දර්භයේ බවට පත් වෙන්නේ මේවට උත්තර තියෙන්න ඕන. මේ උත්තර සෑහීමටපත් නොවේ නම් ඒවා ප්‍රශ්න කරන්නත් ඕන. තමන්ගේ මතවාද ඔප්පු කරන්න මේ සත්‍ය දැනගැනීමේ මදහා මදහස් චිත්තයෙන් වාසය කරන්න ඕන සියලු දෙනාම. එච්චරයි. අන්තගාමීන්ට බණ කියන්න බෑ. මං තෑගි දෙන්නේ යහපත් උදවියට, අයහපත් උදවියට දෙන්නේ. ධර්මකාමී අයටයි ධර්මයේ කියලා දේශනා කරන්නේ. ධර්මයේ හොයන්නේ නැති අයට අපි දේශනා කරන්නේ නිවන් දකින්න ඕනේ නැති කෙනාට නිවන් දකින්නේ නැහැ. මං අහන්නේ කෙලින්ම එයා ළඟ තර්කයක් තියෙනවා නම් ඔබට නිවන් මගක් තියෙනවද? ඔහු කිව්වොත් ඔව් කියලා මං කියනවා ඵලයන් කියලා.
කොහෙද? ඔබ දන්න මග. එමෙල කියන්න ඕනේ. නුඹට නිවන් මගක් තියනවද? ඔව් තියනවා. එහෙනම් ඔයා ඉන්නේ ඇයි? ඔව්. දැන් ඔය ත්‍රිපිටකේ කියලා කරේ තියන් කෑ ගහන උන්වහන්සේලා ටිකක් ඉන්නෝනේ. ආන්න ඕන ඔබ වහන්සේ හරි මග දන්නවද? ඔව් ඔව් ත්‍රිපිටකේ තියෙන්නේ. තෝ නිවන් දැකලා වරක සතියක් හරි භාවනා කරලා. එහෙමම කියන්ද? මාස 3ක් එක දිගට භාවනා කරන්න. එක කෙනෙක් ඔහොම මැරෙන්නම හදන මැරෙන්නම හදනට කිව්වා හරි ආමඳුරනේ ඔබ වහන්සේ රහත් වෙනකම් භාවනා කරන මං උපස්ථාන කරන සියලුම උපස්ථාන කටයුතු 3 මාසයේද 4 මාසයේද අවුරුද්දද 2ද 7ද 8ද 10ද ඔබ වහන්සේ කෙලින්ම නිවන් දැකලා මෙන්න ඕන ගල් ගුහාවෙන් එළුවෙට ත්‍රිපිටකේ තරන් ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ඈ අභියෝගය දෙන්න සමාජයේ විසින්ම අභියෝගය දෙන්න හරි 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 කියලා බොරුවට කෑග ගහ ද්වේෂය වපුරවන්න නැතුව ත්‍රිපිටකයේ මේ තියෙන පොට්ටික ඔක්කොම කරේ බැඳලා ගල් ගුහාවකට දානවා දොර වහනවා එළියට එන්නේ මේක කීවල රහත් වෙලා මිස ඕක කරන බුරු මේ ප්‍රායෝගිකව නැත්තම් ඒ කෑ ගහින නතර වෙන්නේ නැහැ මුම් පුළුවන් කියන කරන්නේ නැහැනේ සතර අතිපට්ඨානේ 7 දවසේ නිවන් දකින්න පුළුවන් පුළුවන් කියලා කෑ ගහනවා කරන්නේ නැහනේ කරන්න ඕන ප්‍රායෝගික දේ කියන්න ඕන එස බොරු කියන්නේ නැතුව ප්‍රායෝගික වෙන්න ඕන තමන් දකින්න ඕන තමන් දැකපු ටික කියන්න ඕන ඕආදෙනු පරහට තමා සම්මතේ පිහිටා කියන කොටස අරගෙන දේශනා කරන්න ඕන ඉතින් එන්නේ ඒ නිසා අන්නේ විදියට මේ සමාජයේ බලාපොරොත්තු දැන් ඔයත් හිතන් ඇති අරකින් පුළුවන් මේකෙන් පුළුවන් අරෙන් පුළුවන් මෙහෙන් පුළුවන් අර හාමුදුරංගෙන් පුළුවන් තරක කරන්න එපා වාද කරන්න එපා පුළුවන්ද ඒකෙන් ඉක්මන්ට නිවන් දකින්න එච්චරයි බැරි නම් ප්‍රත්‍යක්ෂ කරන්න එක්ක බෑයි කියලා ඊට පස්සේ එන්න මෙහාට එතකොට අපි කතා කරන්න එතන ඉඳලා ඔබට අවශ්‍ය ගන්න ඔබට සෑහීමටපත් වෙන්න පුළුවන් උපරිමයෙන් ඔබේ උත්තර සපයන්න උපරිමයෙන් ඔබේ බුද්ධිමය මෙහෙවන්න ඒ කාරණා වලට ඕනම දෙයකට උත්තර ලබා දෙන්නට මට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරහා ශක්තිය ලැබිලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ලැබුව උතුම් දේ අසංකාරික ධර්මයක් මා ලැබුවේ අසංකාරික ධර්මයක්. සසංකාරික ධර්මයක් නෙමෙයිනේ. අසංකාරික ධර්මයක් මා ලැබුවේ. ඉතින් අකාලික ධර්මයක් ලැබුවේ. නිරෝධ සාගත ධර්මයක් ලැබුවේ. ඉතින් ඒ ධර්මයෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ එකක් ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ එකක් ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ පින්තුනේ කසාය තම්බල ගත්ත සාරය වගේ එකක් නොයෙකුත් පොත්පත් කියන්නේ පින්තුනේ නොයෙකුත් කසාය වර්ග වගේ ඒවා තේරුණානේ පොත්පත්වල තියෙන්නේ කසාය වර්ග මේව වර්ග තියෙන්නේ ඊට පස්සේ අපි ඒ කසාය ටික හොයාගන්න ඕන අපි තුලින් ඊළඟට මේවා එකතු කරන්න ඕන ඊට පස්සේ ඒක තම්බනවා කියන්නේ තමා තුල භාවිත බහුලීකත කරගන්න ඕන කරනකොට ඒකෙන් එනවා පිනුතු නිසාරය අන්න ඒකට කියනවා ප්‍රත්‍යක්ෂතාවය අන්නේ ධම්ම ඖෂධ වළඳනවා වැළඳුවාම ධම්මානුධම්ම ප්‍රතිපත්ති වෙනවා අන්න යට කියනවා ධර්මදරයෙක් කියලා කියනවා ධර්ම අවබෝධය ලත් කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා අන්න ඒකට විශාල නුවණක් ඕන. දැන් ඔබ ධර්මය දන්න කෙනෙක් හැටියටද මෙතන වාඩි වෙලා ඉන්නේ නෝ දන්න කෙනෙක් හැටියටද? දන්න කෙනෙක් හැටියට මොකට මෙතන වාඩි වෙලා ඉන්නවද? අර ගෙදර ගිහලා පාඩුවේ ඉන්න. නොදන්නවනම් මෙතන වාඩි වෙලා ඉන්න ඕන. ඈ? නොදන්න කෙනෙක් හැටියට ඉන්න. කොහොමද ඉන්නේ? අවදියෙන් ඉන්න, සිහියෙන් ඉන්න, පක්ෂපාතී වෙන්න එපා, පක්ෂපාතී වෙන්න එපා, මදහත් වෙන්න. කියන කාරණේ සීරුවෙන් හරියට තේරුම් කරගන්න. ඔබේ හිත ලෝභ ද්වේෂ මෝහ වලින් මිදෙනවද බලන්න ඒ වගේම මුදව ගන්න ඔබ කිසි විටක ලෝභ ද්වේෂ මෝහ දේවල් ගන්න එපා ගන්නේ නැත්නම් එතන ඉබේ හට ගන්න වෙනතුයි ආයි ගන්න ඕනේ නැහැ අලෝභ ද්වේෂ අමෝහ ගන්න කියලා මම උපදේශයක් දුන්නේ නැහනේ එහෙම දෙන්නේ නැහැ තේරුණාද අලෝභ ද්වේෂ අමෝහ ගන්න කියලා උපදේශයක් දෙනවා නොතන හොතර පාද ගන්න දැන් ඔළුවේ ගන්න කියලා උපදේශයක් දෙන්නේ ලෝභ දේශ මොහ ගන්නතු වාසය කරන්න ඒ මොහොතේ ඉබේ උපදින දේ ස්වභාවික උපදින දේ තමයි මොකද්ද අලෝභ දේශ මොහ කියලා කියන්නේ දැන් උතර නිවම්මග අවදි කරා ඔළුව තිබ්බනම් දැක්කා ඔතන හිටින හිටියනම් දාරුචීවර හාමුදුරු දැක්කා. උන්වහන්සේර දුටුව දුටුව පමණයි කියනකොට රහත් උනා. ඒ ඔයත් දුටුව දුටුව පමණයි කියලා පොතේ හැමදාම දකින්න 100 පාරක් කියන 10 පාරක් කියන රහත් වෙනවද? ඇයි නැත්තේ? මොලේ නැති කමට. නෑ මොලේ තියෙනවා. මොලේ පාවිච්චි කරන්නේ නැති කමට. ඒ වෙලේ මොලේ හැමෝටම තියෙනවා. ඔක පාවිච්චි කරන්නේ නැහනේ. තේරෙනා නේද? මොලේ හැමෝටම තිබ්බට පාවිච්චි කරන්නේ නැහැ. ඔය ෆෝන් සද්ද ඇහින්නෙත් ඒ වගේ මොකක් හරි සිද්ධියක් නිසා. ඒක අයිතිකාරයෙක් නැති වෙනවා දැන් අවසරේ. ඒ නිසා මේක භාවිතා කරන්න ඕන. කුමක් සඳහාද? නිර්වාණ සත්‍ය අවබෝධය. නිර්වාණ සත්‍ය කියලා කියන්නේ වෙනද තමන්ගේ දුක් වේදනා නැති අභය භූමිය, ക്ഷേම භූමිය, නිර්භය භූමිය, බැඳීම් නැති නිදහස්, මෘදු, ශාන්ත කියන වචන වලින් මේ නිර්වාණ කියන ගුණය පෙන්වනවා. ඉතින් මානසික අධික පීඩන වලට ලක් වෙච්ච අය තමයි මේක හොයන්නේ පින්තුනේ. ධර්මයේ හොයන අධික පීඩන වලට ලක් වෙලාම සංසාරේ එපා වෙනවා. යාළුවොත් එකයි, මිත්‍රයොත් එකයි, අම්මත් එකයි, තාත්තත් එකයි, ලෝකෙත් එකයි, සල්ලිත් එකයි, මෙල මුදලුත් එකයි, එකක් කෙහෙල් මලක්වත් ඕනේ නැහැ කියලා හිතෙනවා. එහෙම නේද මාන්තය? එකක් අතරන්නේ නැහැ කියලා හිතෙනවා. ආධ්‍යාත්මයට දැන් ඇති, දැන් ඔක්කොම කොලා කොලා ඔය ඇති. ඔය කොච්චර කරත් ඔච්චර තමයි කියලා හිතෙනවා. ආන්නේයට තමයි මේ මේ මේක හදලා තියෙන්නේ ලෝකේ. කාලත් ඇතිලා, බීලත් ඇතිලා, නාලත් ඇතිලා ඔක්කොම කරලා ඇති වෙලා තියෙන්නේ. අන්න එහෙම හිතක් වෙන්න ඕන. තේරුණා නේද? මං හිතනවා එහෙම හිත තමයි මෙතන ගොඩාක් තියෙන්නේ. එහෙම හිත වෙන්න ඕන. දේශපාලනේ තියෙන්න බෑ. මෙතන දේශපාලනේ තියෙන එක එක්කත් ඇවිල්ලා වාඩි වෙන්න එපා කියලා මං ඉල්ලීමක් කරනවා. තොපි ඡන්දේ දාන්න එපා නිවන් දකින්නකම්. එක එක්ව. තේරුණා නේද? අවුෙන්න එහෙම එපා ඡන්දේ දාලා ඇවිල්ලා. ඡන්දේ දදා ඉන්නෝ නම් එහෙම නිවන් දකින්න පුළුවන්ද? ඡන්දේ තියෙනවනේ ඡන්දේ රාගයේ ඔය ලෝභයේ දේශයේ මොහේ නැති කරන්න තියෙන. ඒ නිසා තානම් කරනවා මෙහාට එන එක එක්කත් ඡන්දේ දාන්න එපා කියලා. ඒකට හේතුව ඡන්දිත් එක්ක තරහ නිසා නෙමෙයි. මුගේ පක්ෂ වේද හැදෙනවා ඔළුවේ. තේරුණා නේද? ගස්තන හැදෙනවා. ඊට පස්සේ ඕක නිවුස් බල බලා කොට කොටා ඉන්නවා මේ කයිවාරුක දහ. ඡන්දය දේශපාලනේ අයින් කරනවා මම කියලා හිතන්න ඔය හතර පස් දිනාගේ ඡන්දෙ නැවතුනායි කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නීතිමය ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. මේක භාවනා යෝගීන්නේ ගොඩක් හාමුදුරුවෝ යන්නේ නැහැ. මමත් පෞද්ගලිකව දාන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ නිසා ඒව තියාගන්න එපා ඔළුවේ. තියෙනවද පක්ෂේ තාම? පක්ෂේ අබල් ගන්න. පක්ෂි මොකටද? මේ 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 වලපය ගොඩ පය ඉන්න මිනිස්සුන්ට. ඒක පැත්ත කර දාන්න. එතෙන්ට ගන්න, ඒ ඡන්දය ගන්න, නිර්වාණය ධර්මය අවබෝධ කර ගන්න. ඒකත් හොඳයි බලයක් බවට පත් කර ගන්න. ඒ කියන්නේ දැඩි පක්ෂපාතී බලයක් තියෙනවනම් දැන් ආමුදුරු තහනම් කරලා තියෙන නිවන් දකින්න නැතුව ඡන්දය දාන්න බෑ. මොකද හේතුව මට හරි නායකය තෝරගන්න බෑ නිවන් දැක්ක නැති වුණොත්. මොකද මොලේ නෑනේ ඡන්දයනේ. ඔය කියන දේවා ටීවී වල කියන ඒවා, කේලම් කියන ඒවා අහගෙනනේ අපි ගිහිල්ලා දාන්නේ. ඒ නිසා ඔය ඒ ඒක අතහැරලා දාන්න, හිතට වහාම කියන මං ජීවිතේට ඡන්දය දාන්නේ නිවන් දකින්නකම් කියලා හිතන්න. තේරුණා නේද? එහෙම කරන්න ඕනද? ඔව් එහෙම කරන්න ඕන. ඒක යුගයක පින්නතුනේ බුද්ධාන්තර කාලයක භික්ෂුන් වහන්සේලා පිරිසක් උත්සාහ කරනවා 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 නිවන් දකින්නේ. භාවනා කරනවා කරනවා නිවන් දකින්නේ, නිවන් අවබෝධ වෙන්නේ. අවසානයේ කන්දක් මුදුනකට නැග්ගා. නැගලා ඉනිමකට පයින් ගැහුවා. ආයි පල්ලෙහාට බහින්න බෑ. ඒ කන්දෙන් පල්ලෙහාට. ඒ වගේ හෙලක් තියෙන්නේ. පයින් ගහලා අපි නිවන් දකින්නවා කියලා. ඒ ගල උඩම පින්නතුනේ නිවන් දකින්නකම් පල්ලෙහාට බහින්නේ නැහැ කියලා අදිස්ථානෙන් කළා. දැන් ඕගොල්ලන්ට මේ පක්ෂෙට පොඩ්ඩක් පයින් ගහන්න බැරිද භාවනාව ඉවර කරනකම් කියලා? ඈ ඒ වික්ෂූන්ට පුළුවන් වුණා කන්දක් උඩකට ගිහිල්ලා ඉනිමකට පයින් ගහලා භාවනා කරන්න, ධර්මය මෙනෙහි කරන්න, ධර්මය ගොඩනගන්න, රහත් වෙනකන් නිවන් දකින්න. ඔයත් අන්ට බැරියයි. මොන කේල් මලද්ද පක්ෂ? එහෙසක් කරුණා කළ දේශපාලන පක්ෂ තියනවා නම් දැන් මේ මොහොතේම ඌරලා කුණු බක්කිය වලට දාන්න. සියලු දෙනාට. කොළ පාට පක්ෂ ඇති, රතු පාට පක්ෂ ඇති, කහ පාට පක්ෂ ඇති, හග්ගෙඩි ඇති, ගොම්බෙල්ලෝ ඇති, අලි ඇති කොටි ඇති වලස්සු ඇති ඔය ඔක්කොම හූරලා දාන්න අර සත්තු ටික සත්තුනේ ඉන්නේ ඔය ඔය ඔක්කොම ටික දාන්න අර කුණු බක්කේට එළියේ දැන් බලන්න ඔබ මොනතරම් ෆ්‍රී නිදහස් මිනිස්සෙක්ද කියලා නැත්නම් අර දේශපාලන මතයකින් මත්තුණු මහ කාලකන්ණි මිනිහෙක්නේ නිර්මාණය වෙන්නේ තේරුණානේ ඔය දේශපාලනේ වගේ උම්මත්තක මිනිහෙක් දවසක් මාත් එක්ක කතා කරද්දි මං ඇහුවා මගෙන් අහන හාමුදුර අලුත් පොතක් ලියන්නේ නැද්ද මං කිව්වා ලියනවා මේ දවස්වල පොතක් මොකද්ද දේශපාලනයෙන් උමුතු වූ බෞද්ධයා ඈ දේශපාලනයෙන් උමුතු වූ බෞද්ධයා ගැන මම පොතක් ලියනවා මේ ළඟදි ලියන්නේ ඒකයි කියලා ඉන්නවා ඒ මිනිස්සු ඊට පස්සේ මුකුත් කතා කරේ නැහැ පව් මිනිස්සුන්ට බුද්ධ ආගමට එහා හාමුදුරුවන්ට එහා නිවන් දකින්නට වඩා එහා බණ ටිකට එහා අර කාලකන්ණි මොකක් හරි කයිවාරු වලට මේ රැවටෙනවා ඔය එකෙක්වත් ඉන්නේ මහා විසරදියෝ නෙමෙයි මේ අපි වගේම මේ මිනිස්සු ඈ ගොතාගෙන ඇවිල්ලා කයිවාරු ටිකක් ගහනවා මේ ටික කියව මුන් ටික චූම් වෙන්න කියලා ඈ හිතන්න එපා මේ මහා දාර්ශනිකයෝ කියලා ඔය අක්කු ඉතින් ඒක නිසා මේ ඕවා හූරලා දාන්න මොලේ ඕවා තියාගන්න එපා ඕවා තියාගන්න එපා දැන් බලන්න දේශපාලනේ නෑ තියනවාද කට්ටිය කොබලන් දේශපාලනේ තියන කට්ටිය අත උස්සන්න තියාගන්න ඕන නම් මෙතරම් දැම්ම එළියට බහලා යන්න. එතකොට මෙතරම් සුද්ධ වෙනවනේ. කිසිම දේශපාලන පක්ෂයකට ඡන්ද දෙන්න එපා නිවන් දකින්න. ඒ කියන්නේ මගපළයක් අවබෝධ කරගන්න ගමන් සක්කාය දිට්ඨි විචිකිච්ඡාවල් දුරු වෙනකන් බුද්ධිය අවිච්ඡ ප්‍රසාදය, ධම්මිය අවිච්ඡ ප්‍රසාදය, සංඝිය අවිච්ඡ ප්‍රසාදය ඇති වෙනකන් ඔයත් එක්කෙනෙක්වත් අවිච්ඡ ප්‍රසාදය නෙමෙයි. මෙතන මං කෙරෙහි වුණත් අවිච්ඡ ප්‍රසාදය ඇති කරගන්නේ ධර්මයේ දැක්ක කෙනා විතරයි. ඒ අය විතරයි ෂුවර් බොරුවට දැක්කේ වුණොත් වැඩන්නේ නැහැ හරිද උන් අප්‍රසාද වෙනවා ටික කාලෙදී ඈ නිකන් දැනුමින් දැකලා කියලා හිතන කට්ටිය ඉන්නවා මේ දැනුම ආවහම ඒක ඉදා හිතන එක දැකීම කියලා නෑ දැනුම කියන්නේ දැකීම නෙමෙයි දැනුම කියන්නේ දැක්ම සඳහා අවබෝධය සඳහා යන මාර්ගය පමණයි ඉතින් සමහර අය මේක මෙහෙමයි මෙතන සත්වේ පුජ්‍යලයක් නෑ කියලා දැනුමක් පහළ වුණාට පස්සේ මිනිහා හිතනවා හරි මට අවබෝධයි කියලා ඒක වැරදි ඒගොල්ලන්ට පින්නතුනේ මේ සංගීය අවිච්ඡ ප්‍රසාද ඇති වෙනවා. ඒ නිසා නොසලෙන ශ්‍රද්ධාව පිහිටන්නේ බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, සංගීය අවිච්ඡ ප්‍රසාදේ මට තියෙනවද නැද්ද? තියෙන අත උස්සන්න බලන්න. තියෙනවනේ. හා බොහොම හොඳයි. කීප දෙනෙක් ඉන්නවා. ආයිතින් තමන්ම හිතෙන් අහලා බලන්න. දියමන්ති ගෝණි පහක් ගෙනල්ලා දෙනවා. බුදුන් නොබදුන් කියන්න ඔය පිළිමි පොඩ්ඩක් බිම දාලා පාගලා අපේ ආගමට එන්න කියලා කියනවා. කීයක්ද මේ දියමන්ති ගෝණි පහක් ගෙනල්ලා තමන්ගේ ඉස්සරහින් තියලා. නිකන් හිතින්ම මනෝ මේ වශයෙන් හිතලා බලන්න මනස මොකද්ද දෙන ප්‍රතිචාරය කියලා. දියමන්ති හොඳයි නිකන් දියමන්ති කියන්නේ ඇහෙන වටිනේමයි. බාල බාලයව නෙමෙයි මේ පොඩි සාමාන්‍ය රුපියල් ලක්ෂයක් විතර වටිනේවා. දියමන්ති වගේ ගෝණි පහක් ගෙනල්ලා ඉවරලා තියෙනවා. ආගමයි දැන් ආගම් වෙනස් කරන අය කරන දේවල් තියෙනවා එක එක ඒවා. ඒගොල්ලන්ට අර මෙයා වෙනස් වුණා කියලා පෙන්වන්න ඕන පිළිම පාගන්න කියනවා. මේක බුදුහාමුදුරුවෝ පිළිමේ ගෙවල් තියාගන්න එපා එළියට දාන්න කියන ඒ වගේ දේවල් කරනවා මං අහලා තියෙනවා. ඉතින් එහෙම දෙයක් කියනවා. ඔබේ හිතෙන් අහලා බලන්න ඕන මං බුදුන් ආයි බණ පොතක් ගෙවල් අහලක තියාගන්න එපා කියනවා. තේරුණාද? එහෙම කියනකොට තමන්ගේ හිත දෙන ප්‍රතිචාරය මොකද්ද කියලා බලන්න. ඒ වගේ මට මේ ලස්සන නිවසකුත් දෙනවා හොඳ මේ වාහනක් දෙනවා මේ මේ ඔක්කොමත් දෙනවා ඈ නැත්තම් ලස්සන කාන්තාව පස් දෙනකුත් දෙනවා කියලා හිතුවොත් එහෙනම් මනස මොකද්ද කියන්නේ කියලා අහලා බලන්න ඕන ඒ අවිච්ඡ ප්‍රසාදේ තියෙනවා නම් ඒක හොඳ තත්ත්වයක් ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ ඔය බණවලට යන්න එපා ඔය බණ අහන්න එපා ඔව්වා විකෘති කියපු ගමම් හරි එහෙම නැත්තම් මුදල් ටිකක් ලැබුණාම හරි දියමන්ති ගෝණියක් දෙකක් හම්බුණාම හරි කිව්වොත් ඉතින් එක්තරා දෙවියෙක් බුද්ධ කාලයේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් මතුණු අහිංසක දුප්පත් මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයා ළඟට ගිහිල්ලා මේ දෙවියව පරීක්ෂා කරන්න කියනවා. දෙවියෝ කියලා කියන්නේ මිනිස්සුම තමයි. ඉතින් දේව වෙනම කුලයක් තිබ්බා. ඉතින් ඒක නිසා ඒක පස්සේ ඉතින් අපි උඩට දාගත්ත උඩ ඉන්න දෙයියෙක් ඇහුවා කියලා වගේ. ඉතින් යක්කු කියන්නේත් එහෙම තමයි ඉතින්. ඊට පස්සේ යක්කු හොල්මන් බවටපත් වුණානේ. ඒ වගේ. ඉතින් පින්තුනේ අහනවා මේ මම මෙච්චර මේ සල්ලි දෙනවා මේ බුදුහාමුදුරු හරි නෑ කියන්න ඕන. නෑ නෑ මං එහෙම කියන්නේ. ඉතින් ඔබ දුප්පත් නේ. ඔයාලට ගොඩක් ගෙවල් හදා ගන්න පුළුවන්. කරත්ත ගන්න පුළුවන්. ගව මහේසාදිය ගන්න පුළුවන්. වැඩ කර ගන්න පුළුවන්. නෑ නෑ මගේ මට ඊට වඩා ලොකුයි බුදුහාමුදුරු. සල්ලිවතින් ජීවිතේ ලොකු කමක් ඇති කරගෙන ජීවත් වුණේ පුතජන කාලේ. දැන් අපේ ජීවිතේ ලොකු කමක් තියෙනවා නම් තියෙන්නේ සද්ධර්මයේ අභිමානයම තමයි. තේරුණා නේද? මට සද්ධර්මයේ අභිමානය තියෙන සද්ධර්මයේ අභිමානය තියෙන කෙනෙකුට පින්නතුනේ මේ කිසි දෙයකින් අභිමානය හදාගන්නේ නැහැ. ඒවා පාපිසි විතරයි. ගොඩාක් හාමුදුරු ආරාමෙන් පන්සලෙන් අතරින් මෙතනින් දාගෙන තමයි මේ ලොකු අර පන්සල් තුනේ නායකයා දෙකේ නායකයා පහේ නායකයා අනු නායකයා පළාතේ නායකයා කියලා නිකන් උදුම්මන් ඉන්නේ. ඒව උද්දච්චකම්. ඒව මාන්න. උන් අපාය යනවා ගොඩක් වෙලාවට. තේරුණා නේද? ඒ මාන්නෙන් උද්දච්චකමෙන් ඉන්න අය විතරයි. එහෙම නැති උතුම් සංඝයා වහන්සේලා ඉන්න උන්වහන්සේලා නිවන් මගට යනවා. ඉතින් මතක තියාගන්න. ඔබත් දැන් ওই ඉදිමිලා ඉන්නව නම් ඉන්නේ හිත ගොඩක් අහලා බලන්න. මං ડોක්ටර් නිසා, මං ඉංජිනේරුව නිසා, මම රටවල් මෙච්චර ජොබ් එක කරපු නිසා, මං ආවල් ජොබ් එකේ හිටපු නිසා, මං ආවල් එකේ ප්‍රෙසිඩන්ට් නිසා එහෙමද කියලා බලන්න. ඔබේ හිත දිහා බලන්න. මම මොකා වෙලාද ඉදිමිලා ඉන්නේ කියලා බලන්න. අහලා බලන්න. ඔබතුමා මොකා වෙලාද ඉදිමිලා ඉන්නේ පොඩ්ඩක් හරි. එහෙම බලන්න. එහෙම පරීක්ෂණයක් කරලා බලන්න. මේක තමන් හදාගන්න එකක්. තේරුණා නේද? මොකකින් හරි ඉදිමිලා ඉන්නවද? මොකකින්වත් ඉදිමිලා ඉන්න උමනාවක් නැහැ. ජීවිතය ගැන හිතන්න පුළුවන් කෙනෙකුට එහෙම ඉදිමෙන්න පුළුවන් කමක් නැහැ. කිසිම දෙයකින් ඒක නිකන් අර පොඩි දේවල් වලින් ලාමක සතුටක්, ලාමක ප්‍රීතියක්, ප්‍රමෝදයක් ගන්න කෙනෙක් හැටියට තමයි ඒක සලකන්නේ පින්නතුනේ. ඔබ කිසිම දෙයකින් එහෙම ඉදිමිලා නැත්නම් ඔබ ශ්‍රේෂ්ඨ මනසක් තියෙන කෙනෙක්. ඔබ යම් යම් දේවල් වලින් තාම ඉදිමිලා ඉන්නවා නම් ඔබ දුර්වල කෙනෙක්. තේරුණාද? ඔබ දුර්වල කෙනෙක්. ඒ නිසා මේ බොහෝම පොඩි දේවල් වලින් ඉදිමෙන්න එපා. ඒ ඉදිමෙන්නේ රටේ හැටියට, පළාතේ හැටියට, කාලේ හැටියට ඒ සමානතාවයන් මැනගෙන ඇති කරගන්න සංකල්ප තුළ තමයි ඔය ඉදිමීම හටගන්නේ. ඔය ලාමක එක. ඇඳලා, පැලඳලා, ලස්සන වෙලා, ඔය සමහර අය කොණ්ඩේ හදාගෙන, මේකප් දාගෙන, සපත්තු දෙකක් දාගෙන, ඇඳුමක් ඇඳලා ඉදිමින අය ඉන්නවනේ නේ. එහෙම ඉදිමිච්ච කාලෙකුත් තිබ්බා අපිට නේ. ඔරලෝසුවෙන් දාලා ඉදිමිනවා, සපත්තුවක් දාලා ඉදිමිනවා, මාලයක් දාලා ඉදිමිනවා. නෑ කියන්න දහදන්නේ. ඉදිමෙන්න තමයි සාරි අඳින්නේ මගුල් ගෙදර ඉදිමෙන්නමයි. මගුල් ගෙවල් කරන්නෙම නෑයන්ට තරු පෙන්නමයි. දසක ඔය දරුවෙක් කිව්වා මම මගුල් ගෙයක් ගන්නව නෑයන්ට තරු පෙන්න. මං කවන්නට තරු පෙන්න ගියා තමන්ට තරු පෙනේ කාලයක් යනකොට. ඉතින් ඒක නිසා ඉදිමෙන්න දේවල් කරන්න එපා. ඉදිමෙන්න එපා. ධර්මයේ නිසාවත් ඉදිමෙන්න එපා. ධර්මයේ නිසාවත් වෛර කරන්න එපා කාටවත්. ඉර්ෂ්‍යා කරන්න එපා. පළිගැනීම් කරන්න එපා. ත්‍රිපිටකේ ඔරුව ඔලුවට තියාගෙන පිස්තෝල අරන් යන්න එපා. ඒක නිසා මේ බොහොම සැලකිල්ලෙන් යුක්තව තමන්ගේ ඔළුවේ, තමන්ගේ හිතේ තියෙන දේවල් දිහා හොඳට බලන තමන්ට හැදෙන්න දෙන්නේ. ඔබව වරුණා කරන්නවත්, ඔබේ තියෙන මාන්නෙන් උද්දච්චකමෙන් වැඩ ගන්නවත් නෙමෙයි. මගේ බුද්ධාගම කියන්නේ gadol godowal ගහන එකවත්, චෛත්‍ය හදන එකවත්, වලාකුළු බැමි ගහන එකවත්, පන්සල් හදා හදා යන එකවත්, මිනිසුන්ට පින් කරන්න කියලා ලොකු gadol ගොඩක් ගහන්න ලෑස්ති කරන එක නෙමෙයි. චෛත්‍ය තියෙන්න ඕන. සර්වඥ ධාතුන් තියෙන්නත් ඕන. දැනට තියෙන ප්‍රමාණයට අනුව නම් බුදුවරු 1500ක් විතර හදන්න පුළුවන් මේ ධාතු ටික එකතු කරොත් එහෙම හැමතැනම. ඉතින් ගොඩක් තැන්වල තියෙන පේරෑටයි, එහෙම නැත්නම් මිනිස් ඇටකටු, නැත්නම් හරක් ඇටකටු තියෙන්නේ. ඉතින් ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. සැබෑ සරුවඥ ධාතුන් වහන්සේලා තියෙන්නේ ඔය නැලි කිව්වට මෙන්න මෙච්චර පොඩි නැලි තිබ්බේ. අපේ අය හිතන්නේ කුරුණි ගණන් කොහෙද අනේ මේ මිනිස්සේගේ ශරීරයේ ධාතු. මෙන්න මේ වගේ චූටි නැලි තිබ්බේ. මෙන්න මේ වගේ චුට්ටන් නැලි. ඕව තමයි දීලා තියෙන්නේ. එහෙනම් අපි අය හිතලා තියෙන අර චිත්‍රවල නම් ඇඳලා තියෙන මෙන්න මෙච්චර විතර කුරුණි වලින් දුන්නා. එහෙනම් ඉතින් බුදුහාමුදුරු වී අක්ෂරයක් විතර එන්න ඕන. ඉතින් ඒ නිසා එහෙම එකක් නැහැ පින්නතුනේ. එනිසාවෙන් ඒක නෙමෙයි බුද්ධාගම කියන්නේ. සමහර අය හිතාගෙන ඉන්නෝ ඒ පිළිමහදන එක තමයි මුන්ට මොලයක් නැහැ. ඒ වහදන එක තමයි මුගේ වැඩ ගන්න එක තමයි තියෙන එකම මාර්ගය කියලා හිතෙනවා. ඇත්ත වශයෙන්ම එක වෙලාවකට එහෙමත් හිතෙනවා. මොකද මොලේ පෑදෙනකන් හරි එහෙම කරන්න දෙන්න ඕන. සබ්බ සකල මලාවම විකුණලා ගඩොල් ගඩොල් ගහලා ගහලා යන්න ඕන. 2040-50 වෙනකොට සිංහල ජාතිය පල්ලෙහාට බහිනවා. මේ ඉන්න වයසක සෙට් එක මැරෙනවා. ඊට පස්සේ මොකෙක්වත් නැහැ. දැන් කවුරුත් ඒ ගැන සැලකිල්ලකුත් නැහැ. ළමයි හැදින්නෙත් නැහැ, හදන්නෙත් නැහැ, හදන්න මුන්ට ඌමනාවකුත් නැහැ, ආර්ථිකයකුත් නැහැ. ඔය තියෙන ඔක්කොම ටික එළියට අරගෙන මේ අනාගතේ ඉන්න ඒ ජාතිකයෝ කට්ටිය මේ රටේ ණය ටිකවත් ගෙවලා දායිනි. කනේ කරාබු දෙක හරි අරකාස්සේ දාලා තිබ්බාම. ඉතින් ඔය වගේ ගොම්බුද්දාගමයක් දාගෙන මෝඩ වැඩපිළිවෙලක් කරගෙන බුදුහාමුදුරන්ගේ බඩ අසර තමන්ගේ කනේ තියෙන කරාබුව දාලා ජීන් එක දාලා වහනවා. ඊට පස්සේ හොරු කඩනවා බඩ. ඈ ඔළුව ඇතුළට දානවා තමන්ගේ කනේ තියෙන කරාබුව වලවලා. තමන්ට මොලයක් තියෙනවනම් බුදුහාමුදුරන්ගේ මේ මොලේ ඇතුළ මේ හරිය තැම්පත් කරන්න කරාබු වලවලා ඕක යස දානවද? බුදුහාමුදුරු කියන්නේ එක මේ රත්තරන් නිසා වඳින එකක් නෙමෙයි. කරාබු නිසා වඳින එකක් නෙමෙයි. බේස්ලට් නිසා වඳින එකක් නෙමෙයි. තේරුණාද? මට මේම මේ දිරච්ච කෝටු ගෑල්ලක් ඉඳලා තියන්න මේම මේක බුදුහාමුදුර වෙනුවෙන් කියලා මං ඒකට වඳිනවා. තේරුණාද? ඒක මේ මේක රත්තරන් හිටවන්න ඕනේ නෑ. බුදුහාමුදුර රත්තරන් වලට වටිනාකම් දුන්නේ නෑ. ඒ වටිනාකම් තියෙන්නේ මෝඩ මනස් ඇතුලේ. තේරුණාද? රත්තරන් වල වටිනාකම් තියෙන්නේ ගොම් මනසක් ඇතුලේ තියෙන්නේ. ලෝක සම්මතක තියෙන කාලකන්ණි අදහසක්, ලෝකේ තරංගකාරීත්වයක් ඇති කරන, ලෝකේ ප්‍රශ්න ඇති කරන මේ අගයක් ඕක. දැන් ඒ අගයන් මතින් නම් ධහම දකින්න ඔබට නිවන් දකින්න බෑ. අගයන් මතින් ධහම දකින්න එපා. තේරුණාද? අගයන් මතින් දකින්න එපා ධහම. එහෙසා ඒව අයින් කරන්න, අගයන් නැති කරන එක තමයි අපි තේරෙන්නේ. මේ අගය කියන්නේම මානසික සංකල්පයක්. අගයක් නැහැ මේ ලෝකෙ කිසිම දෙයකට අගයක් නැහැ. කිසිම දෙයක අගයක් නැහැ. බුදු කෙනෙකුට තිබුණෙම නැහැ අගයක්. බුදුහාමුදුරන්ට ගල් තලාවත් එකයි පින්වත්නි, මැණික් පුටුවත් එකයි. ඉතින් ඔබේ මනස එතෙන්ට ගෙනාවොත් ඔබ බුදු මගට බුදු සරණටට ආවා, සරණට එනවා. ගල් තලාවයි මැණික් පුටුවයි දෙකම ඔබට එක වගේ දැනෙන මට්ටමට ඔබේ මනස ගෙනාවොත්, ඒ බැලන්ස් එකට ඔබ මනස ගෙනාවොත් ඔබට බුදු සරණ ලැබෙනවා. ඔබට ඒ මොහොතේම බුදු මඟ ලැබෙනවා. ඉතින් එතෙන්ට ගේන්න ඌ බලන්න. මැණික් පුටුවක් කියන්නේ රත්තරන් පුටුව කියලා විශාල මැණික් අල්ලලා එහෙම තියෙනවා. එංගලන්තේ මහරජිනගේ අර ඔළුවේ හරේ මේ තියෙනවා වගේ මැණික්. අපේ රටෙන් භාගයක් ගන්න පුළුවන් ඒවනේ තියෙන්නේ. ඒ වගේ ඒවා මේ වගේ මැණික් මේ පුටුව අල්ලලා තියෙනවා. ගල් තලාවයි මේ පුටුවයි දෙකම එක සමාන ඔබට පේනවා. ඔබට මැණික් පුටුවේ වාඩි වුණත් එකයි, ගල් තලාවේ වාඩි වුණත් එක වගේ තේරෙන්නේ. මැණික් පුටුවේ වටිනාකමත් එකයි, ගල් තලාවේ වටිනාකමත් එක වගේ තේරෙන තැනට තමන්ගේ මනස ගෙනාවොත් අන්න පින්නතුනේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඇලෙන්නේ ගැටෙන්නේ, ගල් තලාවත් එක්ක ගැටෙන්නේ, මැණික් පුටුවත් එක්ක ඇලෙන්නේ. ඒකයි සමබරතාවය. ඇලෙන්නේ ගැටෙන්නේ. අගයන් අගයන් දෙනවා කියන්නේ මෝඩකමක් දෙනවා කියන එක. ඒක සම්මුතියට හොඳයි, පැවැත්මට හොඳයි, බස් එකේ යන්න හොඳයි, ත්‍රී වීලර් එකේ යන්න හොඳයි අගය. මනසට මනස හදාගන්න කිසිම අගයක් නැති බව මේ ලෝකේ. තේරුණාද? අර අගේ තියාගන්න, ඉතුරු සල්ලි ඉල්ලගන්න, මනස හදාගන්න අගයක් නැති බව තේරුම් ගන්න. වර්ධවා ගන්න එපා, පටලවා ගන්න එපා. කොහෙන් හරි පැටලුනොත් ලොකු ලෙඩක්. වාහනයක් වුණත් පදගෙන යද්දි පින්නතුනේ අඩියක් එහාට මෙහාට වුණොත් කානුවක්, ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ අඩිය බේරගෙන තමයි මේ බැලන්ස් එකේ ගෙනියන්න ඕන. ඔබේ මනස කියන එක දහම් එක පදයක් කොහෙන් හරි පටලවා ගත්තොත් ඉවරයි. තේරුණා නේද? වාහනයකක් තියෙනවා අංගුපාංග 10 ගානක් එකට එකතු වෙලා තියෙන. අංගුපාංග 10 ගානම හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් තමයි මේ වාහනේ අපි හොඳ වාහනයක් කියලා කියන්නේ. ඒකාංග උපාංගයක් හරි මොකක් හරි අප්සෙට් එකක් වුණොත් එක්ක ඩඩක් ගන්න සද්දයක් නැත්තම් ඩොඩොක් ගන්නව නැත්තම් හිටිනව නැත්තම් යන්නේ නැහැ නැත්තම් ස්ටාර්ට් වෙන්නේ නැහැ මොකක් හරි ප්‍රශ්නයක් මේ ඔක්කොම එකට සමබර වෙන්න ඕන සද්ධාව වෙන්න ඕන විරිය සතිය සමාධිය ප්‍රඥාව අවදිය මේ හැමදේම සමාන වෙන්න ඕන අවබෝධය වෙන්න ඕන සමවර වෙන්න ඕන එක එක්කෙනා කියන මාර්ගවල යන්න එපා තමන්ම නුවණින් අවබෝධ කරගන්න මහන්සි වෙන්න කවුරුත් විශ්වාස කරන්න යන්න එපා තේරුණා නේද ඈ ත්‍රිපිටකේ විශ්වාස කරන්න නෙමෙයි දෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරන්න දෙන්නේ ඒක විශ්වාස කරගෙන වැඳගෙන ඉන්න එකක් තියෙන නෙමෙයි ඒක ප්‍රත්‍යක්ෂ කරන්න දෙන්නේ විශ්වාසයට එහා ගියපු එකක් තමයි ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ ඒක අධ්‍යයනය කරන්න තියෙන ධර්මයක් ඒ නිසා විශ්වාසය කියන්නේ ඇදහිීමක් කරන යාඥා කරන්න හොඳ දෙයක් ඒ වනෝයිකුත් ආගමිකයෝ කරන්නේ විශ්වාසයනේ විශ්වාසය ඇති කරගෙන ඔහි අදහගෙන ඉන්නවා වැඳගෙන ඉන්නවා ආතභූත මොකද්ද දන්නෙත් නැහැ දැන් අපේ අම්මලා ගිහිලා ඌ ගාල වඳිනවා 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 පිළිමේකට දිගට හරහාට වඳිනවා පොළොව කාගෙන වඳිනවා මං ගිහිලා මොකද්ද කරන්නේ අම්මා බුදුන් වඳිනවා කිව්වා මං කිව්වා ඔය නිගණ්ඨ පිළිමයක් නේ නෑ ඔය පේන්නේ නැද්ද ඔගරෙදි නෑනේ සිවුර නෑනේ නෑ අපරාදේ අපි මෙච්චර වෙලා වැන්දනේ කියලා අයිදුවන් ආ ඔය ජේතවනාරාමයේ මෙහා පැත්තේ තියෙනවා ඉන්දියාවේ මේ නිගණ්ඨ පන්සලකුත් තියෙනවා ඒක මේව නූලක් විතරයි තියෙන්නේ මේ කරේ නිර්වස්ත්‍රව තියෙන්නේ ඒක පාටවක පේන්නේ නැහැ එයාත් ඉන්නේ එරමුණිය ගොතලමයි ඉන්නේ අපේ උපාසක අම්මලා ටිකක් ඔතෙන්ද දුවගෙන ගිහිල්ලා වඳිනවා පෙරලි පෙරලි වඳිනවා කාටද මේ මුතුහාවට වඳිනවා ඉතින් ඒ වගේ තමයි ජීවිතේ නොයෙකුත් අදහිලි තේරුණා නේද අගක් දන්නේ නැහැ මුලක් දන්නේ නැහැ තේරුම් ගත්තේ නැති වුණොත් අවබෝධ කරගත්තේ නැති වුණොත් වඳිනවා 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 පහළට වඳින්නේ බුදුහාමුදුරන්ට මොකද නිගණ්ඨ පන්සල නිගණ්ඨ පන්සලේ පිළිමයක් ඔය තියෙන්නේ ඒ වගේමයි බුදුහාමුදුරු වගේම හැඩරුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ඒ තිබිලා තියෙනවනේ 31ක් වන්ද කොහෙද නේද ඉතින් ඒක නිසා මේ හොයාගන්න හරි අමාරුයි. නමුත් චීවරයක් ඇඳලා නැති එකෙන් තමයි ඔය පුරා විද්‍යාඥයෝ හොයාගන්නේ කියලා ඉවරලා. ඉතින් පින්නතුනි එහෙමයි. අපි දන්නේ නැත්නම්, විවසන්නේ නැත්නම්, අවබෝධ කරගන්නේ නැත්නම් මේක තේරුම් කරගන්න හරිම අමාරුයි. දැන් මේ හැම මොහොතකම හදන්නේ පරිසරය. හැම මොහොතකම ඔබට අවදි කරන ඕනෙවන. ඒත් ඔබට අහු වෙන්නේ නැහැ. ඇයි? ඔබේ ටෝච්චලිය එච්චර දුර වදින්නේ නැහැ. ඔබේ ටෝච්චලිය කියන්නේ මොකද්ද? ඔබේ ප්‍රඥාව එච්චර දුර වදින්නේ නැහැ. ඔන්නෝගයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔබේ කැමරාව තියෙනවනේ zoom කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොබයිල් ෆෝන් එකනේ. එහෙම zoom කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් සමහර ෆෝන් තියෙනවා හඳේ යන ඒවා වුණත් බලන්න පුළුවන් zoom කරන්න පුළුවන් ෆෝන් එහෙමත් තියෙනවා. ඒ වගේම තවත් අපි දුරේක්ෂ වගේ දේවල් නේද? highlights දිගේවත් දාලා පාවිච්චි කරලා ගත්තාම මේ හඳේ තියෙන බාල තියෙන රොකට් එකක් වුණත් බලන්න පුළුවන් මට්ටමේ ඒවත් තියෙනවා. හඳේ තියෙන ඉදිකට්ටක් හරි බලන්න පුළුවන්. ආන්න ඒ වගේ වෙනතුනේ අපිට මේ zoom එක කොච්චර පුළුවන්ද? මොනතරම් මේක දුරස්ථ කරලා බලන්න පුළුවන්ද? ඊළඟට දැන් ওই තියෙන James Webb එක තියෙනවා Hubble දුරේක්ෂය වගේව තිබ්බා. ඒවා මේ අනන්ත විශ්වය ගන්න පුළුවන් දුරේක්ෂය තිබ්බා. ඒවට කොහොමද යන්න පුළුවන් දුර? පුදුම තාක්ෂණයක් ඒක දැකීම් පතේට එහා ගියපු ලේසර් කිරණ හරහා නේද ඒවයි දුරස්ථභාවය ඒවයි තියෙන ආලෝක තරංග වායුව කාලගුණය පවා හොයන්න පුළුවන් තාක්ෂණයත් එක්ක අධි තාක්ෂණික ක්‍රමවේදවල ලේසර් හබල් දුරේක්ෂ තියෙනවා ඒ කියන්නේ ජේම්ස් වෙබ් එක තමයි දැන් තියෙනවද කොහෙද තියෙන්නේ නේද ඒ වගේ මේ දෙවන්ත තාක්ෂණික තියෙන අන්න ඒ වගේ මොලයක් ඔබට තියෙන්න ඕන ජේම්ස් වෙබ් දුරේක්ෂය තියෙන විශ්වය හොයන්න වගේ ඔබේ මනස හොයන්න ඒ වගේ දැවැන්ත මොලයක් තියෙන්න ඕන. දැන් පින්නතුන්ට මම මට පුළුවන් ඕනනම් පොතක් ගෙනල්ලා යම් බෙජන්න ලැබෙති තම්බි දුක්ඛ සංගීතේන පංච උපාදානස්කන්ධගිය කිය ඒකේ තියෙන පාරේ ස්ටෝරි එක කියෝ කියෝ ඉන්නත් පුළුවන් මට. නමුත් ඊටත් එහා ගිහිල්ලා ඒ තියෙන දේම ඒ තියෙන දේට ඔබ දන්න දේ තුලින් අවබෝධය ගොඩනගන්න උත්සාහ කරන්නේ මම මේ ඔබේ ඔළුව පුරවන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි ඔළුව නිදහස් කරන්න උත්සාහ කරන කෙනෙක්. අනත්තපද ගාථා 1000ක් ඔළුව තියන්න නෙමෙයි මම උත්සාහ කරන්නේ, එක ගාතාවක් තුළින් එක වචනයක් තුළින් ජීවිතය අවදි කරන්න. ඔබට ඕනතරම් මේක මේ විශේෂයෙන් මේව කියවලා ඉන්න ඕන මෙතෙන්ට. තේරෙනවද? අඩුම තරම රේණුකා චන්දවිල නායකාම්දරගේ පොත් ටික කියවන්න, අපේ පොත් ටික කියවන්න, ත්‍රිපිටක පොත් අවශ්‍ය ටික නම් සූත්‍ර පිටකේ හරි කියවලා ඉන්න. අන්න ඒ වයින් ශක්තිමත් වෙලා එන්න. ඊට පස්සේ අපිට ওই හැමදෙස්සෙම කට කියවන්න ඕනේ නෑනේ ඒ වගේ. ඊට පස්සේ ඒකේ තියෙන සම්මිශ්‍රණ සාරය අපිට තේරෙන බසින් ඔබට තේරුම් කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ කියන්නේ සති සම්පජඤ්ඤය තවත් විදියකට ඍජු කරගන්න විදිය, ප්‍රඥාව ඍජු කරගන්න විදිය, අවදි කරගන්න විදිය තමයි මම ඔය තේරෙන උදාහරණත් එක්ක සරල විදියට ගෙන හර දක්වන්නේ. මොකද ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්ගේ ස්වභාවය මේ ජීවිත පරිවර්තන කරන්න ඕන. එහෙම නැත්නම් ඕගොල්ලන්ට උගත්කම විතරක් තියලා ගිහිල්ලා වැඩක් නැහැ. ජීවිත පරිවර්තනය සිද්ධ වෙන්න ඕන. එහෙමනම් ඔබ ඒකට ලෑස්ති වෙන්න ඕන. ඔබම ඔබේ ජීවිතයේ අත්විඳින්න ඔබ ලෑස්ති වෙන්න ඕන. ලෑස්තිද? ඔබ ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ට ත්‍රිපිටකේ තේරුම් ගන්නද, ආනන්දහාමුදුරු තේරුම් ගන්නද, ඔබෝ තේරුම් ගන්නද? ආ? කවුරු තේරුම් ගන්නද ඇවිල්ලා? මොනෝ තේරුම් ගන්නද ඇවිල්ලා? ඔබ ඇත්තම මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඕන ඔබෝ තේරුම් ගන්න. ත්‍රිපිටකේ තේරුම් ගන්න නෙමෙයි. ඔබ කණ්ණාඩි ඉස්සරහට යන්නේ කණ්ණාඩි හැඩ බලන්නද ඔබේ හැඩ බලන්නද? ඈ කණ්ණාඩි හැඩ බලන්න. ඈ කාගේ හැඩ බලන්නද යන්නේ කණ්ණාඩි ඉස්සරහට? තමන්ගේ හැඩ බලන්න කණ්ණාඩි ඉස්සරහට යන්නේ. ඉතින් දහම කැඩපතක් වෙන්නේ කියලා බුදුහාමුදුරු උපමා කළා. මම කලින් කියපු වචනේ වැරදිද? විරුද්ධද? ත්‍රිපිටකේද? නෑ. ධර්මයේ කැටපතකට උපමා කළා බුදුරජාණන් වහන්සේ. එහෙනම් ධර්මයේ ඉස්සරහට එන්නේ මොකටද? තමන් තේරුම් ගන්න, තමන්ගේ හැඩ බලන්න, තමන්ගේ ආධ්‍යාත්මය සුද්ධ කරගන්න, තමන්ගේ මූණේ තියෙන දැනි කුළු කබ අරගන්න, වැඩිපුර තියෙන ඒවා උගුල්ල දාගන්න, පාට කරගන්න, හැඩ කරගන්න තමයි එන්නේ. හැමෝම ආවනේ උදේනේ. ජීවිතේ ආරම්භ කරේ කණ්ණාඩි දිහා බලලා. කොහොමද මුස්පේත්තු පාටක් තියනවද කියලා පොඩ්ඩක් බලලා, hina වුණාම කොහොමද පොඩ්ඩක් පේන්නේ කියලාත් බලලා, පොඩ්ඩක් hina වෙලා දත්වල පලා ගෑලි එහෙම තියනවද කියලා බලලා, පොඩ්ඩක් මැෂින් එක සෝදලා එළියට දැම්මා නේද? කොහොම හරි අපි මේක ගඳ ගන්න මට්ටමේදී බේස් පොඩි ලොකු සර්විස් සෙන්ටර් එකකට දාලා වතුර පාරක් අල්ලලා ගහලා මේක සුද්ධ පවිත්‍ර කරලා යන්තම් ගඳ ගන්න නැති ගානට තුවාලේ හදාගත්තා. කාගේ ශරීරයේ තුවාලයක් වෙන්නේ හැම තැනින්ම නවදොරින්ම ගඳ ගහනේ වගිරෙන එකත් මේකේ තියෙන්නේ. එහෙම නෑ කියන්නද හදන්නේ කොස්කමට? ගඳ ගන්නවා දවතර දෙපාර තුන් පාරක් හොදන්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ. ඈ නාහෙන් ආවත් ගඳයි, කනින් ආවත් ගඳයි, කටින් ආවත් ගඳයි. එහෙම ශරීරයක් තියෙන අපි මේ එළියට දාගන්න මොන කොච්චර දේවල් දානවද මේකට? ඈ ඒ නිසා වාහන වගේ තමයි පින්නතුනේ. මේ වාහනත් වෙනතුනේ පිට කවරේ තමයි මම ලස්සන පොඩ්ඩක් බොනට් එක හරි උස්සලා බැලුවොත් කෑල්ලක් ගලවලා බැලුවොත් ඒක ඇදිනේ කිතිම ලස්සන්නේ හරිම කැදයි. ඉතින් මේ ශරීරත් එහෙමයි. හරි. ඒ විදිහට අපි දාගත්තා. එහෙමනම් තමන්ගේ ජීවිතය දිහා බලනවා වගේ කැඩපතෙන් ධර්මයෙන් බලන්න පිනතුනේ. ධර්මයේ අවශ්‍ය කරන්නේ ඒකට. ඒ නිසා මම ඔබට කැඩපතක් වන්නම්. කැඩපතකට අවශ්‍ය කරන ඔබට අවශ්‍ය කරන කොටස් ටික බලා ගන්න ඔබ ලෑස්ති නම් ඔබේ අවශ්‍ය මානසික කොටස් ටික බලා ගන්න ධර්මයෙන් උපදේශය ලබා දෙන්න. දැන් එහෙමනම් ඔබ දිහා ඔබ බලන්න ඕන. මා ඉවත් කළ යුතු දේවල් මොනවාද? එකක් හෝ දෙකක් හෝ 10ක් හෝ 100ක් හෝ තියෙනවද ඔබේ ජීවිතෙන් ඉවත් කළ යුතු කරුණු කාරණා හඳුනාගෙන තියෙනවද? තියනවාද? ඔබෙන්මයි අහන්නේ. ඔබ ඉවත් කළ යුතුයි කියලා කාරණා හඳුනාගෙන තියනවාද? දැනගෙන තියෙන්න ඕනේ බුදුහාමුදුරු මා ඉවත් කළ යුතු දේ ඉවත් කළා කියන්නේ යන්නේ ඒකට. ඈ ප්‍රහාණය කළ යුතු දේ මම ප්‍රහාණය කළා. ලබාගත යුතු දේ මම ලබා ගත්තා. දැන් මට කරන්න දෙයක් නැත. අවසන් කියලා කිව්වේ ඒකයි. ඒ නිසා ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ ඉවත් කළ යුතු දේවල් ටික. මොනවද ඉවත් කරන්න ඕනේ? කොතෙන් බලලා එක එක වචන කියන්න ඕනේ තමා තුලින් බලලා තමා තුලින්ම කල්පනා කරලා තමා කියන්න ඉවත් කරගත යුතු දේ. පොතේ තියෙනවා තමයි කාරණා. ඒවා ඉතින් මතකයට තියාගන්න. ඒක හරහා තමන් බලන්න තමා තුල දැන් මොකද්ද ඉතුරු වෙලා තියෙන ඉවත් කරගන්න. ලෝභයේද, ද්වේෂයේද, මෝහයේද, රාගයේද, මානයේද, සක්කායේද මොනවද ඉවත් කරන්න තියෙන්නේ? කියන්න බලන්න. එහෙම මොකුත් ඉවත් කරගන්න ඕනේ නැහැ. අපි නිකන් ওই කම්මැලි ගමට ආවේ වාඩි වෙලා ඉන්නා. එහෙම අවශ්‍ය නැහැ. අපිට කන්නක් තියෙනවා, බොන්නක් තියෙනවා, හැමදෙරෝනේ ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙනවා. අපි බය නැහැ. අපිට ලංකාවේ තියෙන ඕන හොස්පිටල් එකේ මේ මාසයක් වුණත් ඉන්න පුළුවන්. අපි එහෙම බ්ලඩ වලට බයත් නැහැ. ඈ අපි නීතියට බයත් නැහැ. අපේ පුතාලා ලෝයර්ස්ලා හැරෙ මේ ඉන්නේ. බය නැහැ. අපි පුතා රට ඉන්නේ නේ. එහෙමද? ඒගොල්ලන්ට කියන්නේ මොඩියු කියලා. නේද? පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විඤ්ඤති. ඒවත් එක්ක හිතනවා නම් එහෙම හිතනවා. මේ මොඩ සිතුවිලි. එහෙම තමයි හිතන්නේ ගොඩක් අය. ඈ අපිට යාන වාහන තියෙනවා, දරුවෝ ඉන්නවා, ලොකු 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 අය ඉන්නවා. අපි බය නැහැ. කියලා හිතන් ඉන්න මොඩ මොඩ මොඩකම මොඩකම. දේශනාව කරන විදිය හොඳ නැද්ද දන්නේ නැහැ නේද? ටිකක් රෆ් වැඩිද දන්නෙත් නැහැ, ස්ලෝ වැඩිද දන්නෙත් නැහැ, නිකන් මේ නැත්තම් දේශනාවේ හොඳ බලමින් ඉන්නවද, තමාගේ හැඩ බලමින් ඉන්නවද? දේශකයෝ එක එක එක්කෙනා එක එක විදියයි. ඔබ දැකපු මොඩල් එකට අනුව ඔබ හිතනවා මේ දේශකයා මේ හැඩේට මේ ලුක් එකේ හිටියනම් හොඳයි කියලා. මට එහෙම අවශ්‍ය ලුක් එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න, මම මේ ලුක් එක හදාගන්න ට්‍රයි කරන්නම්. එතකොට ඇදලා කියන්න පුළුවන්, අඬලා කියන්න පුළුවන්, සැරට කියන්න පුළුවන්, ඈ ඕන විදියක් කියන්න පුළුවන්. ඒක එක විදිය හැමදෙරුවෝ ඉන්නෝනේ නේ. අනේ පින්වත්නි මේමයි කියලා කියන කට්ටියත් ඉන්නවා. එහෙමත් අයත් ඉන්නවා. එහෙම නැත්නම් මගේ රත්තරම් පුතේ කියලා කියන අයත් ඉන්නවා. දැන් කොහොමද කියන්න ඕන කියලා මට කියන්න. මම ඕන විදියක කියනවා. ඔව් එහෙම නැත්නම් අර මේ අපේ දේශපාලනය කරන හාමුදුරුවරු වගේ අත්තපයි දික් කරලා කියන්නත් පුළුවන්. අර එක හාමුදුරු කෙනෙක්ට ඒ වගේ කියන්නත් පුළුවන්. ඉතින් ඒවත් නිකම්ම නිකන් චරිත විතරයි පින්නතුනේ. ඒ ඕනම විදියක කතා කරන්න පුළුවන් මේ මිනිස්යාගේ ස්වභාවයට අනුව. ඒ නිසා දේශකයාගේ චරිත මොඩල් අනුගත වෙන්න යන උත්සාහ කරන්න එපා. ඉක්මනින්ම මේ දේශකයාගේ කටින් කොයි වෙලාවේද මැණික් වැටෙන්නේ? මැණික් කියන්නේ මොනවද? ධර්මය, ධර්ම රත්න. ධර්ම රත්න කියන්නේ මැණික්. ධර්ම දාණය, මම තමයි ලෝකේ තියෙන ලොකුම දාණය දෙන කෙනා. ඔයත් දාණයට අනුග්‍රහය දක්වනවා. එතන දායකත්වයේ දක්වනවා. දාණය දෙන කෙනා මං. මම තමයි මේ ලෝකේ ඉන්න ලොකුම දාණය හැමදාම දන් දෙන කෙනා. මනුෂ්‍යය හිතාගෙන ඉන්නවා අපි තමයි හාමුදුරුවන්ට දන් දෙන්නේ, මුන් අපෙන් තමයි කාල ජීවත් වෙන්නේ කියලා. මුන් දන්නේ නැහැ යකෝ ඒ තියෙන ප්‍රත්‍ය දේවල් වලට වඩා කෝටි ප්‍රකෝටි ගානකින් දෙයක්. ඒ නිසා බුදුවරු පින්න පාද වැඩි, රාහතුන් පින්න පාද වැඩි කන්න නැති නිසා නෙමෙයි. ඈ ධර්ම දාණය දෙන්නයි, ධර්ම දාණය දෙන්නයි කියේ. ඒ නිසා මිනිසුන්ගේ කැඳ ටික ගන්න, ඉන්දියාප ටික ගන්න නෙමෙයි, කෑම නැති නිසා ගියා නෙමෙයි. ඒ දුද්දෝ දාතුසුමාට බැරිද රාජභෝජන වලින් දෙන්න ජීවිත කාලෙක? ඈ අනේ පිට සිටිසුමාටම බැරිද රාජභෝජන වලින් ජීවිත කාලෙම දෙන්න පුළුවා? එතකොට මේ එක දායකයෙකුට ඕන්න අපේ ඉන්න දායකවරුන්ටත් පුළුවන් මට මුළු ජීවිත කාලෙම කන්න දෙන්න. එක්කෙනෙකුට පුළුවා. බැරිද? එහෙම බැරි අයද ඉන්නේ? තියෙන විදිහට පොසම්බෝලේ ප්‍රති හරි ජීවිත කාලෙම උනත් දෙන්න පුළුවන් එක්කෙනෙකුට. ඒ නිසා දානෙ කියන එකට නෙමෙයි මේ ලෝකේ මේ වික්ෂුව ඉන්නේ. ධර්මය වෙනුවෙන් තමයි භික්ෂුව ඉන්නේ. දානවල දන්නේ එහෙම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒ නිසා පන්සල් වලට දුන්නාම භික්ෂුවට දුන්නයි කියලා හිතන්න යන්න එපා. ඒක මම අරයට දුන්න, මෙයාට දුන්න, මෙහාට සැලකුවා කියලා හිතන්න එපා. ඒක අත්හැරීමේ ලක්ෂණයක් හැටියට හිතන්න. ඒක අත්හැරීමට දුන්නා කියලා හිතන්න. එහෙම නැත්නම් මේ මහාමුදුරන්ට දුන්නා කියලා හිතන්න එපා. බුදුවරු බාරගත්තේ සතර දෙසින් වදින මහා සංඝරත්නය උදෙසා, සම්බුද්ධ ශාසනය උදෙසා කියලා. ඉතින් ඒක නිසා මේ මහ පොළොවේ තියෙන දේවල් කාටවත් ගන්නවත් දෙන්නවත් අයිතියකුත් නැහැ, පුළුවන්කමකුත් නැහැ. නිකම් මනක් කල්පිතයක් විතරයි. දැන් මම මේ පොළවෙන් අරගෙන gadul කැටයක් හදනවා. gadul කැටයක් හදගෙන එහා වත්තට දෙනවා. විකුණනවා. එතකොට කාටත් හරි පේනවා මම gadul කැටයක් හදලා එහා වත්තට දුන්නයි කියලා. හැබැයි ඒ gadul කැටේ තියෙන පොළොවේම නේද? ආ එතකොට ඒක පොළොවටම තමයි අයිති. දැන් ඔබේ වත්තේ හදන උළු කැටයක් හදලා එහා වත්තට දෙනවා. ඔබ හිතනවා අපි උළු කැට 10ක් හදලා දුන්නා එහා වත්තේ එහා ගෙදරට. ඒ උළු කැට ගහේ තියෙන පොළොවේමද නැත්නම් වෙන කොහෙද? පොළොවටමයි සම්බන්ධ. ඉතින් ඒක අයිති පොළොවටමයි. අපේ මනක් කල්පිතේ විතරයි. මේක අරයගේ ඉඩම, මේක මගේ ඉඩම. මේක මගේ ගෙදර, අර කාරයගේ ගෙදර. මහ පොළොවෙන් මේව එකක්වත් බෙදිලා නැහැ. මහ පොළොවෙන් එකක්වත් මේව බෙදිලා නැහැ. මහ පොළොවේ අයිතිය එසේමයි. මහ පොළොවේ ධර්මතා අනුගමනය කරන්නේ මහ පොළොවට අදාළ විදියටමයි. අපි මනක් කල්පිත මනෝලෝකය, මනෝමයා, මනෝමයා මානසික පිස්සු ටිකක් මිසක් ලෝකය හැමදාමත් පවතින විදියෙන් ස්වභාවිකව ගලා යනවා. ඒ සුන්දරයි. මානසික විසු නොලබුණු දේට තැවි තැවි ඉන්නවා. මානසික සුන්දර මේ ලෝකය අත්දැකපු අය ලැබුණු ලෝකයට ස්තුතිවන්ත වෙලා ජීවත් වෙනවා. ඔබ නොලැබුණු දේට සාප කරමින් ජීවත් වෙන කෙනෙක්ද? ලැබුණු දේට ස්තුතිවන්ත වෙමින් ජීවත් වෙන කෙනෙක්ද? නොලැබිච්ච දෙයට දැන් හෙට වුණත් හෙට මැරෙන්න හම්බ වුණොත් අනේ අනාගතේ මට ජීවත් වෙන්න නැති වුණා කියලා දුක් වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් ලැබුණු කාලයට ස්තුතිවන්ත වෙන කෙනෙක්ද? මම දැන් ලැබුණු කාලයට ස්තුතිවන්ත වෙන, නොලැබුණු කාලයට ගරහන්නේ නැතුව. මව්පියන්ගෙන් වුණත් එහෙමයි. නොලැබිච්ච දෙයට දෙස් තියන්නේ නැතුව ලැබිච්ච දෙයට ස්තුතිවන්ත වෙන්න නේද? අතපය හතර හම්බ වුණා කියලා සන්තෝෂ වෙන්නේ, ඊට ගණන් ලැබුණා කියලා අම්මා තාත්තත් එක්ක නඩු කියන්න යන්න එපා කවුරුවත්. ඕන තරම් දරුවෝ ඉන්නෝනේ, මං ආනේ මෙතන ආයෙත් මේ අහගින්න දරුවෙකුට හරි මම මේ කියන්නේ. ලැබිච්ච දෙයට හැම මොහොතකම සබාදහම තුල ස්තුතිවන්ත වෙන්න. ලැබිච්ච දෙයකට, නොලැබිච්ච දෙයට දොස් කියන්න එපා. අන්න එයා තමයි ශ්‍රේෂ්ඨ. ඊළඟට තේරුණාද දැන් මනෝමයා කියලා? සියල්ල මනෝමයා කියලා තේරුණාද? තමන් මනෝමයා කෙනෙක් කියලා තේරුණාද? මනෝමයා කියන වචනේ තේරුණාද? එයා මෙයා කියන්නේත් මනෝමයා තමයි. මනෝමයා මේ මම කියලා මමාගෙන නෑ. මම නම් එහෙම නෑ. ඔබ ඕ මම අරයා මෙයා 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 මම නම් වලින් කියන්නේ නේද? එහෙම මැබිල්ලක් දැනෙනවද? මම මේ අහවල් කෙනා, මේ අහවල් පිරිමියා, මේ අහවල් ගැහැණිය, මේ අහවල් ආයතනයේ නායකයා, මේ අහවල් තනතුරේ එක්කෙනා. එහෙම දැනෙනවද බලන්න? එහෙම ෆීල් වෙනවද බලන්න? එහෙම සෙන්ස් වෙනවද බලන්න? කොහොමද කියලා බලන්න. ඒක අඩු කරන්නේ, ඒකේ හුලම් බස්සන්නේ, ඒකට යතුරු කට්ටකින් අනින්න. තේරුණා නේද? ඒකේ හුලම් බස්සන්න. මෙයා වෙන්න බෑ මෙතන. මෙතන කවුද ඉන්නවනේ? කිසිවෙක් නොවීමට පාරමිතා පුරමි. මා කිසිවෙක් නොවීමට පාරමිතා පුරමි. මේ මොහොතේ මම හොඳේ පාරමිතා ලබනාත්මට නෙමෙයි හොඳේ. මේ දැන් පටන් ගන්න ඕනේ. ඇස් දෙක පියාගෙන මොකද්ද භාවනාව, මොකද්ද කරන්නේ? මා කිසිවෙක් නොවීමට පාරමිතා පුරමි. ඒ කියන්නේ උත්සාහ කරනවා, වීරිය කරනවා, කැප වෙනවා, අවබෝධයෙන් ඉන්නවා, සිහියෙන් ඉන්නවා. ඒකට තමයි කියන්නේ පාරමිතාව. වෙන මොකක්වත් නෙමෙයි. තේරුණාද? ඒ කියන්නේ මං හැඩ ගැහෙන්නලා උත්සාහ කරනවා කියන එකයි පාරමිතා කියලා කියන්නේ. තමයි යන මාර්ගය සුද්ධ කරගන්න එකට තමයි කියන්නේ පාරමිතාව කියලා කියන්නේ. මා කිසිවෙක් නොවීමට පාරමිතා පුරමි. මොකද්ද ඔබේ භාවනාව? මා කිසිවෙක් නොවීමට පාරමිතා පුරමි. ඒක ඇතුලේ තියෙනවා බුද්ධානුශාසන. ත්‍රිපිටකයට විරුද්ධ නැහැ. හෙන ගහනවා කවුරු හරි කිව්වොත් එහෙම ත්‍රිපිටකයට විරුද්ධයි කියලා. එවලෙම දෙන්නනේ ඒක. මොකද ඒ තරම් වැරදි ඒක. මොකද මම ත්‍රිපිටකයට එකඟව විසක් එහෙම විරුද්ධ ඒවා කියලා නැහැ. තිබුණොත් පෙන්වන්න ඕනේ. ඒක වැරදි අවබෝධයකින් ඇති වෙච්ච දෙයක් මිස මා කොයි වෙලාවකවත් ත්‍රිපිටක දහමට බුද්ධානුශාසනාවට ඉහිලින් මට යන්නත් බෑ, හැකියාවකුත් නෑ. යන්න පුළුවන් කියලා ලෝකෙ කිසිම කෙනෙකුට මං හිතන්නේත් නෑ. මොකද බුදුරජාණන් වහන්සේ විශ්වය, සමස්ත විශ්වය, සමස්ත විශ්වයෙන් එහා දෙයක් නැත. ඒ නිසා මේ හැම කාරණයක්ම මම සරල බසින් කියනවා මිසක්, නමුත් ඒක දහම් පදයකට මට ගලපන්න පුළුවන් ඕනම වෙලාවක. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. භාවනාව එයයි. කොයි මොකද මේ භාවනාව? මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. ඒක තමයි භාවනාව. දැන් බලන්න භාවනාවක් හැටියට මෙනෙහි කරන්න. කියන්න බලන්න. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. 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 ඒක දිගටම මෙනෙහි කරන්න. එහෙම කරමින් මේ විදියටම තමගේ ආධ්‍යාත්මය ශරීරය නිදහස් කරන්න. කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. කෙනෙක් වෙලා ඉන්න හැම තැනක්ම බුරුල් කරලා නිදහස් කරලා අතහැර දමන්න. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. මේක ආරම්භය මිසක් අවසානය නොවේ. මේ අධ්‍යයනය තුළ ගැඹුරු අධ්‍යයනයක්, සරල ආරම්භයක් පමණයි මේක. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. මේක මෙනෙහි කරන්න, වරින් වර හෙමින් මෙනෙහි කරන්න. අර්ථයක් දැනගෙන මෙනෙහි කරන්න. හිතෙන් කෙනෙක් වෙලා තියෙනවා නම්, මොලෙන් කෙනෙක් වෙලා ඉන්නවා නම්, ඒවා දුරු කරමින්, නිදහස් කරමින් කරන්න. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි. දැන් මෙනෙහි කිරීම නතර කරලා ඒක ප්‍රායෝගික කරගන්න තමා තුළ ඒ වචනේ ප්‍රායෝගික කරගන්න හෝම ওই විදියටම භාවනාව ඉඳගෙන වචනේ ප්‍රායෝගික කරගන්න මා කිසිවෙක් නොවිමි කියන වචනේ අපි සද්ගායනා කරා ගොඩ වෙලාවක් දැන් අපි ඒක ප්‍රායෝගික කරගන්නවා ඒ කියන්නේ මෙනෙහි කරන්න ඕනේ විට ඒහි ඇති අර්ථය පිළිබඳව ඒ සමානතාවය ඇති කරගන්නවා තමාගේ අධ්‍යාත්මය තුළ මොළේ තුළ හොඳයි සාදු ධ්‍යාන ශාසනා හොඳට ශ්‍රවණය කරලා ඒවා තේරුම් ගන්න ඕන නිර්වාණයට බාධා වෙන දේවල් තියෙනවා නීවරණ ධර්ම කියලා ඒව හොඳට ලියාගෙන තියාගන්න පිටියම ගහලා ළඟම පංච නීවරණ ටික මොනෝ හරි දෙයක් ඇති වෙනකොට ඒ නීවරණ පහෙන් එකක් බලන්න ෂුවර් එකට එකකට අදාළ වෙනවා තේරෙනවනේ මෙනෙහි කරගෙන යද්දි ඔය නීවරණ වලින් ඒකට මං අහු වෙලාද ඉන්නේ කියලා බලන්න ඒ මොනොත් ඒ එතනින් අදහස් වෙන්නේ ඔබ නිවන් මාගේ තුල හිර වෙලා ඉන්නේ කියන එක. ඒ නිසා මේ පංච නීවරණ ගැන හැම තිස්සෙම ඒක දාලා බලන්න ඕන. ඉතින් ඒ නිසා ධර්මයේ කියන්නේ එක අතකින් මම ආයුධ පෙට්ටියක් හැටියට භාවිතා කරා. ආයුධ පෙට්ටිය කියන්නේ වෙඩි තියෙන ඒවා නෙමෙයි වාහන එහෙම හදන ආයුධ තියෙන්නේ නට් බුරුල් කරන යතුරු බුරුල් කරන ඒවා තියෙන්නේ. ආන්නේ ආයුධ පෙට්ටියක් හැටියට. ඒ ආයුධ වලින් මොකද කරන්නේ? බුරුල් කරන්න ඕන වෙලාවට ඒ ආයුධ වලින් බුරුල් කරන්නත් පුළුවන්. තද කරන්න ඕන වෙලාවට ඒ ආයුධ වලින් තද කරන්නත් පුළුවන්. හැබැයි එකම ආයුධය හැමතැනටම යොදන්න බෑ.
එක එක ධර්ම කොටස එක එක ආයුධ වගේ. එතකොට 10 අතුර ඕන, 13 එක ඕන, 15 එක ඕන, 14 එක ඕන, අර පැනර් එක ඕන, මේක ඕන, කට රඬුව ඕන, අර මොකක් හරි කියන ඒවා ඔය ඔක්කොම ඕන. එක එක දේවල් වලින් කරන්නේ එක එක දේ එක අතුර වලින්. ඉතින් ඒ නිසා අපේ සද්ධාවෙන් කරන කොටසක් තියෙනවා, ප්‍රඥාවෙන් කොටස කරන කොටසක් තියෙනවා, වීරියෙන් කරන කොටසක් තියෙනවා, සතියෙන් කරන කොටසක් තියෙනවා. තේරෙනවද? සම්මර්සන ඥාණයෙන් කරන කොටසක් තියෙනවා. ඒ වගේ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් එන්නා වූ දේවල් වල හැමතිස්සෙම මේ තැන්වලදී යොදා ගන්න ඕනේ. මොකද මේ සිත පිරිසුදු කරගන්න. එහෙම යොදාගත්තේ. එහෙම නැතුව මේ ධර්මයක් නැහැ වෙන මොකක්වත්. මං ධහම පොතෙන් නෙමෙයි හුවේ, ධහම හිතෙන්. නිවන් දකින්න ඕන නම් පොතෙන් නෙමෙයි හිතෙන් හොයන්න. ධහම පොත කැඩපතක් කරගන්න. ඒ කියන්නේ පොත ධර්මය ආයුධ පෙට්ටියක් හැටියට භාවිතා කරන්න. බුදුහාමුදුරු කොහොමත් මේක උදාහරණේ කරේ පහුරක් හැටියට භාවිතා කරන්න කියලා, මාර්ගයක් හැටියට භාවිතා කරන්න පුළුවන්, පාලමක් හැටියට භාවිතා කරන්න පුළුවන් කියලා උදාහරණ දක්වනවා. ඉතින් අර උදාහරණයත් එහෙමම එකක් තමයි. මොකද මේ කැඩිච්ච දේවල් ටික හදාගන්න, තද කරගන්න, බුරුල් කරගන්න, ශ්‍රද්ධාව වැඩි කරන්න, අඩු කරන්න ඕන. දැන් ශ්‍රද්ධාව කියන එක ඔබ හිතන්නේ වැඩි වුණොත් හොඳයි කියලාද? නෑ, ශ්‍රද්ධාව වැඩි වුණොත් ටයර් වලට හුළං වැඩි වුණා වගේ තමයි උඩ පැන පැන යන්න වෙන්නේ. ටයර් වලට හුළං වැඩි වුණාම යන්න බෑ, වාහන ලිස්සන පෙරලෙනවා. තේරුණාද? ශ්‍රද්ධාව අඩු වුණාම, ශ්‍රද්ධාව අඩු වුණාම එරිලා තමයි යන්න වෙන්නේ. යන්න බෑ, ටයර් ටිකත් මේ සවුත් වෙලා මේ හුළං බැලලා යන්නත් පුළුවන්. යන්නත් බෑ. ඒකට තියෙනවා ඒ ටයර් එකට අදාළ හුළං ප්‍රමාණයක් ඒක ගන්න ඕන. ආන්න ඒ වගේ තමයි. ප්‍රඥාව වැඩි වුණොත් නිවන් දකින්න බෑ. පොත් කටපාඩම් කරගෙන හැම තැනම පණ කී ගියා, දේශපාලනේ අරකයි මේකයි කියෝ කියෝ ඔහේ ඉන්නව විසකේ මිනිස්සු කවදාවත් නිවන දකින්නේ නැහැ පින්නතුනේ. ඔහේ කයිවාරුවේ ඉන්නව මිසක් නිවන සත්‍යයක් අවබෝධ කරගන්නේ නැහැ මිනිස්සයා. ඒ නිසා ප්‍රඥාව වැඩි වුණොත් ඒකක් බාධාවක්, බහුබුද්ධි විනාශාය. මේ රටේ ඉන්න සමහර සාමුදුරුන්ට උනේත් ඒකයි. නුවණ ප්‍රඥාව ඕවා දකින්න ඉතින් රටක් හදන්න ගිහලා ඊට පස්සේ ඉතින් මේ මොනව හරි දේවල් එනවා. ඇත්තම මේ රටේ මිනිස්සු හදන්න බෑ. මම හදන්න උත්සාහ කරන්නේ නැහැ. බීරි අලියන්ට වීණා වාදනය කරන්න පුළුවන් දනේ? වැඩක් නැහනේ. ඒ නිසා මේ රටේ බහුතරයේ ඉන්නේ මේ බීරි අලි. ඒ කියන්නේ මේ රටේ හඳුන්ගස් අඩුයි. සඳුන්ගස් තියෙන්නේ. බලන්න මේ කැලෑ මේ අක්කර 5 සර්ච් කරලා බලන්න හඳුන් ගහක් හොයාගන්න පුළුවන්ද කියලා. ඔන්න එක ගහක් ඇති. ආන් මේ වගේ තමයි මිනිස්සු ලක්ෂයක් අතරින් එක්කෙනා ඉන්නේ. ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ කොටයකට මාර්ගයට එන්න පුළුවන්, මාර්ගයට පිවිසෙන්න පුළුවන්, මාර්ගයේ ටික දුරක් හරි යන්න පුළුවන්. ඒක 100% ප්‍රතිශතයක් යන්න පුළුවන් කියලා නම් මම විශ්වාස කරනවා. හැම කෙනෙකුටම 10%ක්වත් එන්න පුළුවන් මේ මාර්ගේ. ඊට පස්සේ තව කෙනෙක් 20% ගිහිල්ලා අතාරිනවා. තව කෙනෙක් 50% ගිහිල්ලා අතාරිනවා. තව කෙනෙක් 70%ක් ගිහිල්ලා අතාරිනවා. තව කෙනෙක් 80%ක් ගිහිල්ලා අතාරිනවා. එක හාමුදුරු කෙනෙක් කියනවා 95%ක්ම එනෝ මාර්ගයට 95න් එහාට යන්නේ නැහැ. දැන් මාත් එක්ක සංවාදයේ කතාව ඉවර කරන්නෙත් නැහැ. උන්වහන්සේ බොහොම පැරණි නායක හාමුදුරු කෙනෙක්. ඒ වුණාට මම කතා කරන දර්ශනයත් එක්ක ඔබ වහන්සේ හරි මුකරියනේ මේ මං හරි ආතය ඔබ වහන්සේත් එක්ක කතා කරන්න කියලා ඉවරලා මාත් එක්ක සංවාද කරනවා, වාද විවාද කරනවා. ඉතින් උන්වහන්සේගේ කුසල ශක්තිය උන්වහන්සේට අවබෝධ කරගන්න උවමනයි කියලා යනවා. නමුත් දැඩි පොතේ මතධාරියා. මුළු ත්‍රිපිටකයේම කටපාඩම්. අවධානයට ආවහම ඔය කොහේ හරි අර මමත්වයත් එක්ක පොත තියෙන්නේ. අර පහ. අර ඔක්කොම සංශෝධනය වෙලා යනවා. නමුත් අර පොත අතෑරලා යන්න කැමති නෑ. දැන් ඔය ගෙවල් වලත් ඉන්නවා. ගෙවල් වල ඔක්කොම අතෑරලා යන්න කැමති. මොකක් හරි තියෙනවා, කැබිනට් එකක් හරි තියෙනවා, අතෑරලා යන්න බැරි. මිනිසුන්ටත් තියෙනවා එක එක දේවල්. දැන් සමහර අයකින් ඇහුවා මොනවද අතෑරලා යන්න බැරි? අපේ දුව අතෑරලා යන්න බෑ, අපේ පුතා අතෑරලා යන්න බෑ, අපේ මහත්තයා අතෑරලා යන්න බෑ, නෝනා අතෑරලා යන්න බෑ. එක අම්ම කෙනෙක්ගෙන් ඇහුවාම අම්මා මොකද්ද අතාරින අමාරු මේක? මංගලධාරිය. මංගලධාරිය තමයි අතෑරලා යන්න බැරි. මම ඒ බණපදේ කියලා තියෙනවා නේද? එක එක දේවල් තියෙනවා අතෑරලා යන්න බැරි.
ඉතින් අර හාමුදුරන්ට 95%ක්ම අතහැරනවා අර පොත කියන එක අවසානයේ හිර වෙනවා. මම උත්සාහ කළා 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 වහන්සේට මමත්වයේ හරහා ඒක කරපින්න ගන්න යන්න එපා. ඒක වටිනවා තමයි. ඒක කරපින්න ගන්න යන්න එපා. ඒක කැඩපතක් කරගෙන පාරුවක් කරගෙන යන්න පාරුවත් අතහැරලා යන දහමක් අපිට වෙන්නේ. ඒ කියන්නේ මේක මාර්ගය මෙතනින් එහාට ගියාම ත්‍රිපිටකේනුත් එහා. මොන දැන් ඉතින් ඕක අල්ලගෙන ඉර බෝඩයන්ට ඇහුනොත් ඒවනේ මූ ඔන්න ත්‍රිපිටකයටත් එහා යන්න පුළුවන් කියලා කිව්වා කියලා. මොකද වචනේ කියන්නේ පින්නතුනේ හරිම නිර්වාණ ධර්මයක් එක ගත්තාම වචන කියන්නේ මොන්ටිසෝරියා. කියන්නේ විශ්වවිද්‍යාලවල භාෂා විශාරදයෝ ටික ඉන්න තැන තියෙනවනේ ඒක මොන්ටිසෝරියක් පින්නතුනේ. ඒ වචන සීමාව කියන්නේ නිර්වාණ මාර්ගයේදී. එනිසා වචන වලින් මේ මොන්ටිසෝරි වචන වලින් තමයි ත්‍රිපිටකයේ හරි ධම්මපදයේ හරි මේ අපේ වචන හරි මේ මම කතා කරන වචන හරි මේව මොන්ටිසෝරි වචන. ඒක ඔබ කතා කරන වචන මහාචාර්ය වචන නෙමෙයි. ඕවත් මොන්ටිසෝරි තමයි. ඒකෙන් අදහස් කරන්නේ මම මොකද්ද? මේකෙන් කරන්න පුළුවන් කේල්මල නෑ කියන එක. මේ වචනේට එච්චර දෙන්න එපා. පදපරමිය වෙන්න එපා. මේ වචන කියන්නේ පුජ්‍යලයාගේ ආවේග උස්සන එකක් විතරයි. ෆීලින්ස් අවුස්සන එකක් විතරයි වචන කියන්නේ. මං කියන්නේ බොරුද නැද්ද? ඇත්තද බොරුද? ඊට වැඩි දෙයක් කරන්න පුළුවන්ද? බෑ. කවුරු හරි ඒක වැරදි නම් මට පහදලා දෙන්න. නෑ නෑ ඊට වඩා දෙයක් කරන්න පුළුවන් මෙහෙමයි කියලා. කරන්න බෑ මොකක්ද කරන්න බෑ. අපේ ආවේග අවුස්සන්න මේක තියෙන්නේ. මට පුළුවන් ඔබේ ඕනම ආවේගයක් අවුස්සන්න. ඔබ තරහ ගස්සන්න පුළුවන්. ඔබ කේන්ද්‍ර ගස්සන්න පුළුවන්. ඔබ නිවන්න පුළුවන්. ඔබේ ප්‍රශ්න විසඳන්නත් පුළුවන්. අවුලන්නත් පුළුවන්. හැබැයි ඒ ඔක්කොම ආවේග සීමාවේ. හැබැයි ආවේග සීමාවේ නිවන නැහැ. ඔන්න ගේට්ටුව ඇරිය. පුළුවන් නම් පැන ගන්න. මම ගේට්ටුව කොහෙද කියලා හොයනවානේ. ගේට්ටුව ඇරලා තියෙන ඔන්න පැන ගන්න. නිර්වාණය යනු ආවේගයක්ද? නෑ. සංවේදීතාවයක්ද? නෑ. රූපයක්ද? නෑ. ශබ්දයක්ද? ගන්ධයක්ද? රසයක්ද? ස්පර්ශයක්ද? නෑ. භාණ්ඩයක්ද? නෑ. මණිකක්ද? රුවණක්ද? මුතු ඇටයක්ද? නෑ. එන වචනෙන් ආවේග උස්සන්න පුළුවන් වීම පමණයි තියෙන්නේ. ඒ නිසා වචනය හරිම දුර්වල තැනක තියෙන. ඒ නිසා වචන කරපිර ගන්න කරපින්න ගන්න කිසිවෙක් ලෑස්ති වෙන්න එපා. වචන වලින් ප්‍රයෝජන ගන්න යම් තාක් දුරකට. මොකද ගහකට වුණත් නගින්න ඉනිමගක් පාවිච්චි කරනවා. ඒ ඉනිමගෙන් ගිහිල්ලා ඒ ඉනිමකටත් එහා යන්න අපිට සිද්ධ වෙනවා. අවසාන පටියත් ඉක්මවලා අපි අනන්ත ආකාශයට යන්න සිද්ධ වෙනවා. අතහැරීමනේ කියන්නේ බුදුහාමුදුරුවෝ නේද? බුදුහාමුදුරුවෝ මගේ බුදුහාමුදුරුවෝ ගෞතම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වක්කලීට කියන්නේ වක්කලී උඹ බුදුහාමුදුරුවෝ කියලා අල්ලන් තියෙන්නේ ධර්මයේ කියලා අල්ලන් තියෙන්නේ මහා මෝඩ පරිසරයක්. ඵලයන් යන්න මෙතන දැහැට පේන්නේ තියෙන්නේ. ඵලයන් යන්න කියන්නේ තරහින් නෙමෙයි හරි ආදරෙන් ඕකට වැඩි බර දෙන්න එපා නිකන් සෞතු වචන කියලා. ඔය හොඳ ප්‍රබුද්ධ වචන කියලා කාලකන්ණි ප්‍රකාශන කරන මිනිස්සු හොඳට දේශේ වපුරුණායේ ඉන්නෝ සම්භාවනීය වචන වලින්. රස්තියාදු වචන වලින් ධර්මය අවදි කරන අය ඉන්නවා. හොඳට මතක තියාගන්න තේරුණාද? දැන් ඔසාම බිල්ලාන එහෙම නම් කියන්නේ ඔය බෝම්බ ටික ගිහිල්ලා ගාලා එනවා. හරිම සංවරයි. අපි කියන්නේ නිවන් දැකපිය, අතහැරපිය. ඒවා කියන්නේ. අරය කියන්නේ අර බෝම්බ ටික පත්තු කරාද? ඔව් සර් ඒක පත්තු කරා. ආ බොහොම හොඳයි. දැන් ඔය සංවර වචනද? නෑනේ. ඉතින් ඒ නිසා සම්භාවනීය වචන වලින් ත්‍රිපිටකයේ වචන වලින් බෝම්බ පත්තු කරන්නේ උන් ඉන්න ඕන තරම් ඈ. වචනේ හරීම ප්‍රබුද්ධයි. හැබැයි අමු බෝම්බ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් නෙමෙයි ඕන. ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන, රිලැක්ස් වෙන්න ඕන, මනුස්සයට තේරෙන්න ඕන. ඒ වගේම තමන්ගේ නිවැරදි මේ සංවේදීතාව උද්දීපනය වෙන තේරෙන දේ තුළින් මේ මනුස්සයට දහම කියා දෙන්න ඕන. ඒ කියා දෙන නිසා සරලයි කියලා හිතන්න එපා. සරල දෙයක්කින් විශාල දෙයක් කියා දෙන්න උත්සාහ කරන්න. තේරුණාද? එසා වචන විශ්වාස කරන්න එපා. මා උපතෙන් පසුව කතා කරපු පළවෙනි වචනේ තමයි වචන සියල්ල බොරු. වචන සියල්ල බොරු. එක වචනයක්වත් ඇත්තක් නැහැ. මට කියන ඇත්ත වචනය ප්‍රකාශ කරන්න. ඇත්තක් කියන්න ඕගොල්ලෝ. කවුරු හරි ඇත්තක් කියන්න. මෙතන ඉන්නවා මහාචාර්යවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, කීප දෙනෙක්ම ඉන්නවා, ඉහළ විධායක නිලධාරීවරු ඉන්නවා, ගුරුවරු ඉන්නවා, විශ්‍රාමික විදුහල්පතිවරු ඉන්නවා, ඈ නීතිඥවරු ඉන්නවා, ඔක්කොම ඉන්නවා. කියන්න බලන්න. කවුරු හරි කියන්න. ඇත්ත එක වචනයක් කියන්න මට. කියන්න පුළුවන්නේ. දැන් කිව්වා මොකද අර්ථය? දැන් වචන වල තියෙනනේ බහු වර්ණ තියෙනනේ පද වචන ඒක අර්ථයක් නෑ නේද? දද කිව්වහම නේද? ඒක ඇඟේ හැදෙන්නත් පුළුවන්, අද නිදාස් දවසේ උසර පොඩිය වෙන්නත් පුළුවන්. ඒ නිසා වචන වලට කිසිම අර්ථයක් නැහැ බින්නත. ඒකේ තියෙන හැඟීමක් විතරයි, ඉමෝෂනල් තත්ත්වය, සංවේදී තත්ත්වයක් විතරයි තියෙන්නේ. ඒක කිසිම අර්ථයක් නැහැ. කිසිම අර්ථයක් නැහැ. ඒ නිසා අපි නිකන් හැඟීම අවශ්‍ය ගන්නවා විතරයි, සංවේදීතාව අවදි කර ගන්නවා විතරයි. ඒ නිසා උගත්කම උකහා ගැනීම කියන එක තියෙන හරීම මේ ප්‍රාථමික ගබඩාවක තියෙන්නේ. බුද්ධාදී මහෞත්මය ඒකනේ, මේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ලෝකෝත්තර අයට මහා තැනක් හම් වෙන්නේ ඒකනේ. මේ 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 පුංචි ගබඩාවේ නෙමෙයිනේ. ඒ ගබඩාවත් වැදගත් නැත්තේ නැහැ. ලෝකෙට වැදගත් ඒක. නමුත් මේ නිවැරදිව ඕන්න නැහැ කියලා කිව්වට කාටවත් අකුරු ගන්න නැතුව ඉන්න එපා. ඉගෙන ගන්න, අපි ඉගෙනගෙන නේ ඒක. එපා කියන්නේ ත්‍රිපිටකයේ කියවලන එක එහෙම කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඒක ඌමනා සීමාවක් තියෙනවා. එතනින් එහාට අපි යන්න දැනගන්න ඕන. ඒක ඉගෙනගෙන, ඒක පහු කරගෙන. වචන සියල්ල බොරු. ඕකම මන්ත්‍රයක් වගේ කී කියා යන්න. මා කිසිවෙක් නොවීමට උත්සාහ කරමි කී කියා භාවනා කරන් ටික වෙලාවක් ඒ වචන සියල්ල බොරු. වචන සියල්ල බොරු. අර ඇඹිලි පිටි ආනන්දහාමුදුරුගේ වචන සියල්ල බොරු. වචන සියල්ල බොරු කියලා කිව්වා. කායින් හරි ඇත්ත වචනයක් අහන්න. පිනවතනේ චතුරාර්ය සත්‍ය. දැන් ඒක ඇත්ත කියලා කියයි. ත්‍රිපිටකය ඒක බොරුයි කියන්න පුළුවන්ද කියලා ආයේ. ඒ වගේ පටු සරල තියෙන බුද්ධින් තියෙන අයගේ බනහන්න එපා පින්නුතුනේ, වැඩක් නැහැ. ඒ මැටි මෝල් ගොඩටම වැටෙනවා, ඒ ද්වේෂ සහගත කාලගන්නි ගොඩටම වැටෙනවා. ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් භාවනා කරන අයට ද්වේෂයෙන්ම බලබල ඉඳලා උන් අවීච මහා නරකයට යනවා. කිසි කෙනෙකුට ද්වේෂ කරන්න එපා, වැඩක් නැහැ. කාගේම අඩුපාඩු හොයන්න එපා. තමාගේ අඩුපාඩු විතරක් හොයන්න. අරයාගේ භාවනා වරදි, මෙයාගේ භාවනා වරදි කියලා කියාපියව රහත් වෙලා ඇවිල්ලා අන්ධෙක් වගේ කියන්නේ නැතුව. ඒකමයි මම හැම කෙනාටම කියන්නේ. ඔය මේ තර්කවාද, සංවාද, විවාද, ලයිව් ඔක්කොම එන මිනිස්සුන්ට කියන්නේ වෙලා ඇවිල්ලා කතා කරපියකෝ, මම රහත් කියලා කියපියකෝ. අපිට ඕනනේ. නෑ නෑ, අපි ලාභ සත්කාර උඩින් එයි කියලා බයයි, ඒක නිසා කියන්නේ. අමු හොරු බොරු කියන්නේ. අපි දෙන්නේ නැහැ, ඇත්තෙන්ම දෙන්නේ නැහැ. කීයක්වත් ඔබ වහන්සේ බය වෙන්න එපා කියන්න කියලා කියවෝ. අපි ලාභ සත්කාර කියලා ඔබ වහන්සේට කීයක්වත් දෙන්නේ නැහැ, බය වෙන්න එපා කියන්න. රාතන්න් කියන්න. මොකද අපිට මේ කාරණයක් දැනගන්න තියෙන. හැබැයි ඒක මට අහන්න කියලා දෙන්නේ රාතන් වහන්සේ කෙනෙක්ගෙන් හරි, අනාගාමී කෙනෙක්ගෙන් හරි, අරිහත් කෙනෙක්ගෙන් හරි, ආර්ය මාර්ගයේ පත් වෙච්ච සෝවාන් ඵලයක් හරි තියෙන කෙනෙක්ගෙන් හරි තමයි මට මේක අහන්න කියලා දෙන්නේ. ඒක නිසා මට කියන්න ඕන මොකද්ද ඵලේ. ඉසාමු ප්‍රෝඩාවෙන් බණ ටික නිකන් ඔහේ කියවනවා, මගපලයන් නිවන දකින්න නැතුව ඈ වැඩක් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් දැක්කේ නැහැයි කියන කෙනෙක්ගෙන් බණ අහන්න එපා. බොරුවට හරි දැක්කයි කියන මිනිහෙක්ගෙන් බණ අහන්න, මොකද හේතුව මිනිහත් එක්ක තර්ක කරන්න හරි පුළුවන් නේ. බොරු මං කියන්නේ ඇත්තට කියන කෙනෙක්ගේ විශේෂයෙන්ම අහන්න. බොරුවට හරි කියන කෙනෙක් හිටියොත් උගිනුත් අහන්න කමන්නේ. මොකද මේ මොනසත් එක්ක සෑහෙන සංවාදයක් කරන්න පුළුවන්. සෑහෙන දෙයක් දන්නවා. ඇති එහෙම නැති වෙන්න බෑ නැත්නම් අපි වචනෙන් ප්‍රහාරය දෙනවනේ මේ එක හොයාගන්න ඉතින් ඒ නිසා ඒක අනිවාර්යෙන් තියාගන්න ඊළඟට වේලාසිනින් රහතුන් මගපලය මේ නම් කරගන්න එපා තේරුණා නේද වේලාසිනින් රහතුන් මෙහෙමයි මාර්ගඵලලාභීන් මෙහෙමයි හිමින් ඇවිදිනවා හිමින් කතා කරනවා සම්භාවනීය වචන කතා කරනවා අනේ ගැහුවත් කරබාගෙන ඉන්නවා කනේ කූරක් ගැහුවත් සද්ද නැතුව ඉන්නවා ඒ ආධ්‍යාත්මයේ පෙන්නු බාහිර ලක්ෂණ මිසක් ඒ බෝසත් ජීවිතයේදී මේ බාහිර ලක්ෂණ නෙමෙයි. ඉතින් ඒ නිසා එහෙම හොයන්න යන්නත් එපා. තමන් හොයන්න යන්න ඕන තමන් එතෙන්ටපත් වෙලා. ඒ නිසා රහතුන් හොයන්න යන කලින් තමා තුලින් ඒ ආරී භූමිය මතු කරගන්න. දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ කවදාවත් අපිට දකින්න බැරි, වෙන්නත් බැරි දක්කෙත් නැති උණයි කියලා විශ්වාස කරන්නත් බැරි මහා නිකන් හඳේ හිටපු සුරංගනාවියක් වගේ නිතන් ඉන්නේ. උරංගනාවියක් නෙමෙයි පින්නතුනේ නියපොත්තු කපාපු නැති මඩ ගාගත්ත කකුල් පැලිච්ච කොණ්ඩේ ඔහේ වැවිච්ච හත් දෝකින් දත් මැද්දේ නැති ඈ මූණ හේදුවේ නැති සිවුරු හෝදුවේ නැති උදවිය රහතන් වහන්සේලා කියන්නේ ඒ කාලේ. දැක්කනම් එහෙම මොන හිඟන්නේද මේ ඇවිල්ලා ඉන්නේ දූපිය කියලා එළවනවා ගේ හතර මායිමට ගන්නෑ ගඳ ගහනවා සතියක් හොදලා නෑ මාත් මේක දැන් සති දෙකක් විතර හොදලා නෑ ඉතින් ඒ නිසා මේ ගඳ ගහනවා ගන්නෑ අයියෝ අපි ඒ කාලේ හිතන් හිටියේ මුන්ද රාතුන් වහන්සේලා කියලා හරියට අර ලංකාවේ ආමඳුරු කෙනෙක් ඉන්දියාව යන්න හිතන් හිටියා වගේ උන්වහන්සේ හැමදාම බුදුන් වහන්සේලා මොකද්ද ප්‍රාර්ථනා කරේ කියලා අහුවාම කියනවා මම හැමදාම ප්‍රාර්ථනා කරේ මලාට පස්සේ ඉන්දියාවේ උපදින්න. ඒ මොකද? ඒවට හැමදාම මට බුද්ධ ගායාව වැඳගෙන බුද්ධ භූමි වන්දනා කරගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් මං ගෝ ඉතින් එච්චර මොකද? මේ ආත්මෙම ගිහිල්ලා ඕන ඉන්න බැරි ඉතින්. ඉතින් මට යන්න හම්බුණානේ. ඔව්. යන්න හම්බුණාට පස්සේ ආපෝ මං චෙන්නයි වලින් කෝච්චියට නැග්ග වෙලාවේ ඉඳලා ආයි කොයි වෙලාවෙද එන්නේ කියලා කල්පනා කරලු. ලබනාත්මෙ නෙමෙයි සාන්දාරේ ජම්මජ්ජාතිකට ඉපදින්න එපා ඉන්දියාවේ කිව්වා. මග අඩිය තියන තියන කක්ක ගොඩවල් පෑගෙනවා කිව්වා තියන කක්ක ගොඩවල් පෑගෙන. ඉතින් ඒ ඔන්න ඕකමයි වෙන්නේ රහතන් වහන්සේලා හොයන සිස්ටම් එකට. තේරුණා නේද? උන්වහන්සේ හිතුවේ අර චිත්‍ර පන්සලේ ඇඳලා තියෙන කොහමද? ඔට්ටුණු පළඳලා රාජ මෙහෙම රාජ අය ඉන්නවා, සිටුවරු ඉන්නවා, උඩින් එනවා, වලාකුළු උඩින් එනවා, මල් තියනවා, කුරුල්ලෝ අහලා ඉන්නවා වටි. මොන කුරුල්ල කන්නේ කක්ක ගොඩවල් හැමතැනම. ඕකම තමයි ඔය මවන් ඉන්න රහතන් වහන්සේට වෙන්නේ. තේරුණාද? උන්වහන්සේ මොකද කිව්වේ? අනේ ජීවිතේ සංසාරවත් උපදින්න එපා මේ රටේ. මෙහාට ඉතින් ඔය පේන ක්‍රීඩකයෝ ටිකයි නළු නිළියෝ ටිකයි මේකප් ගහලා ගහලා ගෙනාවම අර ඊළඟ ඉන්දියාවකින් බලන්න ඕන සාමාන්‍ය ජීවිත ටික. ඉතින් ඒ නිසා ඔය මායා ලෝකෙන් අයින් වෙන්න පිටින් දකින්න යන්න එපා. තමා තුලින් දකින්න. අනුන් හොයන්න එපා. වැඩක් නැහැ. තමන් හොයන්න. ඒක තමයි බුද්ධ ධර්මශාසනාව. යෝ ධම්මං පස්සති. ධර්මයේ කොහෙ තියෙන්නේ? යන්න ඕන පොත් ගුලක් හොයාගෙන යන්න ඕන ධර්මයේ හොයන්න. නෑ යෝ ධම්මං පස්සති කිව්වා මේ කාලේ මිනිස්සුගේ අභ්‍යන්තරයට. ධර්මයේ තිබුණේ මිනිස්සුන්ගේ දරාගත්ත තැන. කවඩ් එකේ දාලා වහපු තැන නෙමෙයි තියෙන්නේ ධර්මය. තමන් දරාගත්ත තැන ධර්මයේ තියෙන්නේ. මොන ධර්මද තියෙන්නේ? අකුසල ධර්මත් තියෙනවා, කුසල ධර්මත් තියෙනවා. හරිද වැරදිද මම? වැරදි නම් නෙවැරදි කරන්න වහම. මේ පස්සේ ගිහලා මග කියෝ කියෝ එහෙම යන්නේ නෑ. මොනවද තියෙන්නේ? අකුසල ධර්මත් තියෙනවා, කුසල ධර්මත් තියෙනවා දරාගෙන. යෝ ධම්මං පස්සති. මේ අකුසල ධර්මත් ස්පර්ශ කරලා බලපන්, කුසල ධර්මත් ස්පර්ශ කරලා බලපන්. ඈ කුසල කම්මත් අයින් කරපන්, අකුසල කම්මත් අයින් කරපන්. ලෝභෝ නිදානං කම්මානං සමුදය, අලෝභෝ නිදානං කම්මානං සමුදයයි, දෝසෝ නිදානං කම්මං සමුදය, අදෝසං නිදානං කම්මං සමුදයයි. මෝහයයි අමෝහය දෙකමත් අයින් කරන්න ඕන. දෝෂය අදෝෂය දෙකමත් අයින් කරන්න ඕන. ලෝභයයි අලෝභය දෙකමත් අයින් කරන්න ඕන. දැන් පොඩ්ඩක් නිකන් ඒක බුද්ධාගමේ නෙමෙයි වගේ නේද හැංගෙන්නේ. ඉතින් මම පාලියෙන්මනේ කිව්වේ. ඒක බුද්ධාගමේ නෙමෙයිද? ඒක හරියට දහම කියවෙලා සමාජගත වෙලා නැහැ අවශ්‍ය කාරණා. ලෝභයේ මුල් වෙච්ච කාරණා වගේම අලෝභයේ මුල් වෙච්ච කාරණාත් හොඳ නෑ නිවනට. දැන් ඕක වටහා ගන්න බෑ නේද මේ මොලේට කැපැසිටි එක නෑ නේද ඒකට කියන්නේ ගොංකම කියලා දේශීය වගේම අද්දේශයත් අතහරින්න ඕන දෙකම හොඳ නෑ නිවනට දෝසෝ නිදානං කම්මානං සමුදය අදෝසෝ නිදානං කම්මානං සමුදයය ඔයගොල්ලෝ ඕන ගිහිල්ලා අගමහා පණ්ඩිතාමතුරු කෙනෙක්ගෙන් හරි අහන්න ඕක තියෙනවද නැද්ද ඇත්තද නැද්ද නෑ නෑ එහෙම අදෝසෝ නිදානං ඒක කිව්වට ඒක පොඩ්ඩක් ගත්තට කමන්නේ නැහැ කියලා කියයි අර අර ධර්මයේ කළෙත් නෑ රැඳී සිටියෙත් නෑ කිව්වහම මං හොඳ අභිධර්මාචාර්යවරුගෙන් අහුව මොකද්ද එහෙනම් කරන්න කියලා මේ කිව්ව හිමින් හිමින් පීනනෝ මම ඒක මාර වැඩක් නෑ කොහේන හිමි හිමි පින්නෝ කියලා ඔක ලියන්න තිබ්බද ඒ නිසා වැරදි නිර්වචන කරන්නේ සම්මාහලන්න මේ අමු පුතජන මිනිස්සු ඈ මං කිව්වා ඒකේ ඒකේ පුදුම අර්ථයක් තියෙන එක ඊට වඩා ගැඹුරින් හොයලා බලන්න ඈ හොයලා බලන්න දැන් ඒහි ඒහි භික්ෂුභාවය කියන්නේ ඔය ලොකු අභිධර්මාචාර්යවරයෙක්ගෙන් මං ඉතින් අහලා බැලුවා මේ මහත්ය මේ කොහොමද මේ ඒහි භික්ෂුභාවය ආ එවලෙම මේ සිවුරු කෙස් එහෙම ප්‍රාතිහාරයෙන් ගැලවිලා සිවුරු අයින් වෙලා සිවුරු මේ ඇඳිලා මේ 60 වයස් පිරුණු ස්වභාවයට පත් වෙලා බුදුහාමුදුරු ඉස්සරහා පෙනී හිටිනවා කිව්ව මං කිව්වව කවදාවත් මට නම් ඒක වෙන්න එපා එමුකෝ අමු විලිලෙච්චාවනේ මිනිස්සු බද මේ රෙදි පිළිහරේ මේ යනකොට ඒක හරි නෑ නේ කියලා නෑ ඒක එහෙම පේන්නේ නෑ ඒක නිකන් බලයෙන් වගේ නිකන් වැහෙනවා නෑ ඔයගොල්ලෝ ඔක විශ්වාස කරනවද ඈ ඔන්න ඔහොම නිර්වචන තියෙන ගොන් නිර්වචන තියෙන ඉතින් ඕක පිළිගන්නද කියන්නේ ඔහොම වෙන්න පුළුවන්ද විය යුතු දේවල්ද බුදුහාමුදුරේ එහෙනම් බුදු වෙනකොට ඉබේම සිවුරු පෙරෙවෙන්න එපා අර 16 ගේ කුණු කහල ගොඩක් අරගෙන ඉවර වෙලා ඒක හොදලා ඇන්ද කියලා බණ පොතේ තියෙනවා ඈ එහෙනම් බුදුහාමුදුරු පුළුවන් ශොස් කියලා නැඳ ගත්ත ලස්සන සිවුරා සොස් කිව්වා ගියා අර අගේට පයින් ගිහිල්ලා තියෙන පංච මේ 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 පස්වක මහණුන් හොයාගෙන තිරුණම් පාන වෙලාවෙත් පයින් ගිහිල්ලා මග වැටිලා ගාක් මුල ඉඳගෙන වතුර ටිකක් ගෙනල්ලා අර ගිහිල්ලා මේ බොහොම දුකසේ මේ මේ එහෙනම් ශුස් කාලා අපි යන් ආනන්ද උඩින් යන් අපි ජේතවනාරාමයට ගිහිල්ලා තිරුණම් පාව යන්න තිබනේ අර මග නියම තිරුණම් පෑවා නිකන් බොරු මනක් ආතික කල්පනාවල් වල ඉන්න එපා සජීවී ලෝකේ වෙන්න බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨත්වයෙන් අඩු වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨත්වය වැඩි වෙනවා. තේරෙනවනේ? බොහොම මේ විචාර බුද්ධියක් තියෙන මිනිස්සු ඉන්නේ මේ සමාජය නිසා බොරුව කියන එකට තැනක් තියෙනවා. මොකද හේතුව කැපැසිටි එක පොඩි නම් ඉතින් බොරුව කියන තැනටත් මිනිස්සු තියෙනවා. බොරුව කියන එකෙන් සෑහෙන ප්‍රයෝජන ගන්න ඕනේ මේ රටේ දේශපාලකයෝ එහෙම. ඒ වගේ තමයි පෙනුතුනේ. ත්‍රිවිල වෘත්ති කරනවනෝ හොඳ high level එකේ Benz, BMW, Prado intercooler ප්‍රජරෝත්ති කියනෙනෝ එක එක තලයට වැඩියෙන් ඉන්නවා. හැබැයි සමාජයේ වැඩිපුර ඉන්නේ ත්‍රිවිලර් කාර්යය. දවසට ත්‍රිවිලර් විකිනෙන එකද වැඩි, BMW Benz විකිනෙන එකද වැඩි? ත්‍රිවිලර්. ත්‍රිවිලර් 200ක් යනවා. ඒ වගේ තමයි ඉහළ ධර්මයට සෙනග අඩුයි, ඉහළ ධර්මයේ ගන්න අමාරුයි, ඉහළ ධර්මයේ ගන්න සෑහෙන ධනයක් ඕන, සෑහෙන කැපැසිටි එකක් තියෙන්න ඕන, සෑහෙන බලයක් තියෙන්න ඕන. ඒස ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මයේ කියන්නේ ඉහළම ගණේට හදන බොහොම ලිමිටඩ් එඩිෂන් වගේ හදන දැනන්දම දේවල් අයට විතරක් ගන්න පුළුවන් අය. ඉහළ ශ්‍රද්ධා ධනයක්, ඉහළ ප්‍රඥා ධනයක් තියන අය පමණක්ම මේ දේශනා අසත්ව අනුගමනය කරත්තා. අනිත් ඒ උണ്ട දරන්න බෑ. උඹලා පළයල්ලා ත්‍රිවිලර් ගන්න. ත්‍රිවිලර් කඩ තියෙනවනේ තැන් තැන් ත්‍රිවිලර් බණ තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන ත්‍රිවිලරුත් ඕන මේ සමාජයේ. මොකද මා ත්‍රිවිලර කියන යන්නේ සමාජලට. ඒක නිසා මේ රටේ ඉන්න හැම හාමුදුරු කෙනෙක්ම වැදගත්. හැබැයි අර ගරහණේ උන්ට නම් මට පෙන්නන්න බෑ උන් ටික. ඈ විභාගාති දන්නේ නැතුව මිනිස්සු මුලා කරන්න ධර්මයට මේ විශේෂ මටේම ගරහණ ආයි ඉන්නව නේද මට පෙන්නන්න බෑ. මොකද හේතුව ඒකට උත්තරයක් ඒගොල්ලන්ට ලබා දිය යුතුමයි. මොකද හේතුව මේ උන්ට උත්තර දෙන්නත් යන්න හරි පරිස්සමෙන් එන්න ඕන. මොකද ඒ සතා අඳුන ගන්න ඕන. ඒ සත්තු හරි දරුණුයි. ඒ සත්තු හරි දරුණුයි. සිවුරු දරාගෙන හිටියට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම බොහොම තදින් දරාගත්ත මිනිස්සු ඉන්නේ. ඉතින් ඒවට ඒ විදිහේ බෙහෙත් තියෙනවනේ. බුදුහාමුදුරු බුදුදහමේ උගන්වලා තියෙනවා. ඒ බෙහෙත් අපි භාවිතා කරන්න ඕනේ. ඒවට අවශ්‍ය කරන දේවල්. ඉතින් ඒ නිසා ඒක අපි හොඳට තේරුම් කරගන්න ඕන. නමුත් ජනතාව වශයෙන් ඔබ බුද්ධිමත් තේරුම් කරගන්න ඕන සත්‍ය කියන එක. මොකද මට දෙයක් නැහැ පින්නතුනි. මම මහාන උනේ කැලේක පාඩුවේ මිනිස්සු නොදකේ ඉන්න. ඒකට මම මහාන උනේ. ඒක තමයි මගේ මහාන වීමේ ප්‍රධාන පරමාර්ථය. මේහිලව්වේ දහමපත්තු වෙලා ජීවන්න පටන් ගත්තා. අපේ මිනිස්සුන් මයික් දීලා බකල දාලා ධර්ම ශාලාවක් හදලා දීලා ගියෝපන් කියලා කිව්වා. මේ දැන් කීවනෝ. නැත්තම් මේ රට දාලා යන්න හිතුවා. නැත්තම් මම මේක කැලේක කොහට හරි ගිහලා ඉවරලා මිනිහෙක් දකින්න නැතුව කාලා බීලා වඳුරු ටිකක් දිහා බලාගෙන රිලවුට් ඉන්නවා. උන් දිහා බලාගෙන අර වනපෙතක ගල් තලාවක උඩ ඉඳලා ඈත හමන හුලන් රැල්ලක් ඇඟේ වදිද්දි හොඳ ඔක්සිජන් තියෙන පරිසරයක මේ ජීවත් වෙන්න තමයි මහනුනේ මේ මිනිස්සුත් එක්ක නම් ඉඳලා වැඩක් නැහැ කියලා. කොහොම හරි දැන් ධර්මයක් කියනවා දෙසරා. ඉතින් මේක තේරුම් කරගන්න උත්සාහ කරන්න. දැන් මෙතෙක් ස්වාමීන් වහන්සේ දේශනා කරපු වචන අතරින් අපිට දිරවන්නේ නැති එහෙම නැත්තම් වැරදි කියලා හැඟිච්ච මොකක් හරි වචනක් තියෙනවා නම් ටක් ගාලා අහන්න. වහාම මේව අහන්නේ අය හරි අනේ ලියලා එවන්න. මම මෙවැරදි කරගන්න කැමතියි මේ. නේද? හැබැයි ඉතින් වැරදි විදියට අවබෝධ කරගත්තොත් එහෙම මට කියන්න තියෙනවා ඔබ ඒක වැරදි විදියටයි අවබෝධ කරගෙන තියෙන්නේ කියලා. ගොඩාක්ව වෙන්නේ එහෙමයි. අපිට වෛර කරන්නේ ඔවුන්ගේ පුංචි මොලෙන් වැරදි විදියට මේව අවබෝධ කරගන්නවා. අපි මේව කියන්නේ මෛත්‍රී සිතින්, කරුණා සිතින්. ඔවුන්ගේ දුෂ්ටකම වැඩි වුණාම ඔවුන් හිතන්නේ අපිත් මේක දුෂ්ටකමෙන් කියනවා කියලා. ඈ ඔවුන් ලාභ ප්‍රයෝජන පස්සේ දුවන, කාර් පස්සේ දුවන, උදවිය බවට පත් වුණාට පස්සේ හිතනවා අපිත් මේ ලාභ සත්කාර ලබන්න මේව කියනවා කියලා ඉවරලා. නෑ මේ සමහර වචන වලට ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ අපහැදීමේ ලක්ෂණය ඇති කරන්නේ. ඉතින් මට ඒක මහත්මයක් කිව්වා. අපි රට කරේමත් එක්කන් ගිහපෑයලා මේ ඔබ වහන්සේට හැමෝම අපහදිනවනේ. මං කිව්වා අපහදින එක පුදුමයක් නෙමෙයි කියලා. පැහැදුණොත් තමයි පුදුමයි කියලා. මොකද හේතුව මං පහදින එකක්වත් කරන්නේ නැහැ නේ කියලා. පහදින එක වචනයක් කතා කරන්නේත් නැහැ. පහදින විදියකට මං කටයුතු කරන්නේත් නැහැ. අපහදිනේකේ මට ඒක පුදුමයක් නෑ කිව්වා. පැහැදුනොත් තමයි කිව්වා මට පුදුමේ. ඒකත් එහෙමයි. මං කිව්වා ඒක එහෙම තමයි. මං ගෙරේ පැහැදීමේ ලේසි පාසු කෙනෙකුට ওই අමූලික සද්දාකාරයෙකුට ඉන්න බෑ වැඩි දවසක්. ඈ එයා අනිවාර්යෙන් වචන 10න් 15න් කැඩිලා යනවමයි. ප්‍රබල බුද්ධි මහිමයක් තියෙන අයට පමණයි මා එක්ක වාසය කරන්න පුළුවන්. මොකද මගේ අත්හදා බැහැීම දරුණුයි. ඈ සැර වැඩි. ඒ නිසා මාත් එක කටයුතු කරන්න පුළුවන් බොහොම හොඳ සිහියක් තිබුණොත් විතරයි. එහෙම නැත්තම් බෑ. ලොකු අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් පින්නතුනි අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. නැද්ද? නැති පාට. හැබැයි මට බලින්න බෑ මග. සමහර කට්ටිය ඉන්න හොඳට හාමුදුරුවොත් එක්ක බන් ටික අහගෙන ඉඳලා යනගම යාදු හරි නෑ නේ කී කී මග බැන බැන යන වාහනවල. ඒව හරි කැත වැඩ. ඒව කරන්න එපා. අපි එකම බෞද්ධ අය, එකම සිංහල අය, ඈ එකම දායකයෝ ස්වාමීන් වහන්සේලා. අපි එක පවුලක්, එක මිනිස්සු, එක මනස වෙලා තියෙන. අපි ඔක්කොම 2030යි 40යි 50යි 60යි වෙනකොට අපි පස් මේ පොළවේ මැරෙනවා. මොන උද්දච්චකම්ද, මොන වාද ભેදද, මොන දේපලද, මොන පන්සල්ද, මොන කේල්මලවලද අපි ගෙනියන්නේ නැහැ මේකක්වත්. ඒ නිසා ඇත්ත තෝරගන්න. කෙහෙල් මලවල් කියන්නේ එච්චර වරදක් නෙමෙයි. ඒ දවස්වල නොවටිනා දෙයක් හැටියට සලකපු දෙයක් කෙහෙල් මල. ওই වතු මොයියට නේ කියන්නේ. දැන් නම් වටිනෝ ওই පොලේ විකුණන්න තියෙන ඉස්සර මිනිස්සු ඔක කෑවෙත් නැහැ වීසි කරා. නොමිලි දුන්නා. දැන් ඒක නොවටිනා දෙයක් හැටියට වචන පාවිච්චි කරා. ඌයිත් නරක දේවල් නැහැ. වෙනතුනේ ඌව නිකන් අර පොඩි එන්ජෝයි එකක් ඇති වෙන්න පාවිච්චි කරන වචන රිලැක්ස් එකක්. තේරුණානේ? එමයි. එහෙමනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා, සියලු යහපත වේවා. හැම දිනාටම උතුම් නිර්වාණ ශක්තිය වේවා. අපගේ සිතෙන්, කයෙන්, වචනයෙන් දැන හෝ නොදැන යම් වරදක් වී නම් තුරුණුවන්ගෙන් සමාව ලැබේවා. බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්ත ආශිර්වාද බලයෙන් හැම දිනාටම උතුම් මගපල නිවන් සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.